ඉතාම ගෞරවයෙන් ශ්‍රී ලංකාවේ සම්බන්ධ වෙන මහාචාර්ය රවි කොක්කරගේ මෙතුමට ආරාධනා කරනවා අද සාකච්ඡාවක් අපි එහෙනම් ආරම්භ කරමු මේ ආකාරයට. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි දලුවත් මහත්තයතුළු ශ්‍රී දෙනාටම. අද මම ආරම්භයක් හැටියට මේ මජ්ක්‍ධිම නිකායේ දෙක කොටසේ එනවා අට්ඨක නාගර සූත්‍රය කියලා එකක්. අට්ඨක නුවර හිටිය ඒ දසම කියන ගෘහපතියෙක් පැළලු නුවරට එනවා. ඇවිල්ලා යම් කිසි කටයුත්තකට ඇවිල්ලා ඉන්නකොට මේ කුක්කුටාරාමයට ගිහිල්ලා එතන ස්වාමින්වහන්සේ නමක්ගෙන් අහනවා මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවරයන් වහන්සේ මේ කාලේ ඉන්නේ වැඩ ඉන්නේ කොහෙද කියලා. එතකොට කියනවා මේ බේලුව නම් ගමෙහි වැඩවාසය කරනවා කියලා. ඊට පස්සේ මේ දසම කියන ඒ අට්ඨක නගර වැසි බෘහපතියක් ඒ බේලුව ගමට ගිහිල්ලා ආනන්ද ස්වාමින් වහන්සේ මුණ ගැහෙනවා. ඒකේ ඊළඟට එතනින් එහාට ඒකමන්තන් නිසින්නෝකෝ දසමෝ ගහපති අට්ඨකනාගරෝ ආයස්සන්තං ආනන්දං ඒතද වෝච. එතුමා එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට එන්න මෙහෙම මේ ප්‍රශ්නයක් යොමු කරනවා. අත්තිනු කෝ භන්තේ ආනන්ද තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ඒක ධම්මෝ අක්ඛාතෝ. ඒක ධම්මෝ අක්ඛාතෝ, එක ධර්මයක් දේශනා කරලා තියනවාද මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ? සියල්ල දන්න දකින අරහත් වූ සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේ එක් ධර්මයක් දේශනා කරලා තියනවාද? යත්ත භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහීතත්තස්ස විහෙරතෝ අවිමුත්තං චේව චිත්තං විමුච්ඡති. අවිමුත්තං චේව චිත්තං විමුච්ඡති කියන්නේ මිදුන් නැති සිත නිදීම පිණිස. අපරික්ඛීනාච ආසවා පරික්ඛං ගච්ඡanti. මේ ක්ෂය නොවුන ප්‍රහීන නොවුන ආශ්‍රව ප්‍රහාණය කිරීම සඳහා. අපරික්ඛීනාච ආසවා පරික්ඛං ගච්ඡanti. අනනුප්පත්තංච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. අනුත්තරං යෝගක්ඛේමං කියන්නේ අනුත්තර වූ යෝග ක්ෂේම භූමිය. ඒවා අපිට මාර්ගඵල කියලා හිතා ගන්න පුළුවන්. අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. දැනට ලැබිලා නැති, පත්තුන් නැති ඒ අනුත්තර ධර්මවලට පත් වෙන්න විදිහක් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවද මොකක් හරි එක විදිහක් කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා අත්තිකෝ ගහපති තියෙනවා ගෘහපතිය. තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ඒ භාග්‍යවතුන් වහන්සේ ජානතා පස්සතා අරහතා දන්න දකින අරහත් වූ සම්මා සම්බුද්ධේන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒක ධම්මෝ අක්කාතෝ එක ධර්මයක් දේශනා කරලා තියෙනවා. යත්ත බික්කුණෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහෙරතු. යම් කිසි භික්ෂුවක් අප්‍රමාදීව වීර්ය කරමින් ඉන්න කෙනෙක් කුමක් සඳහාද? අවිමුත්තං චේව චිත්තං විමුච්ඡති. මිදුන් නැති සිත නිදීම පිණිස. අපරික්ඛීනාච ආසවා පරික්ඛං ගච්ඡanti. මේ ප්‍රහීන වූ ආශ්‍රව ප්‍රහාණය වෙන. අනනුප්පත්තංච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. මේ ලැබුණ නැති අනුත්තර වූ යෝගක්ෂේමයන් වලට තැමිණෙන්න. කතමෝපන බන්තේ ආනන්ද තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ඒක ධම්මෝ අක්ඛාතෝ යත්ත භික්ඛුනෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ අවිමුත්තංචේව චිත්තං විමුච්ඡති. අපරික්ඛීනාච ආසවා පරික්ඛං ගච්ඡanti. අනනුපත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාතිති. එතකොට අන්න ඒක මොකද්ද කියලා දැන් මේ ගෘහපතිය ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ඒ බඳ වූ ධර්මය කුමක්ද කියලා ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කුමක් සඳහාද මේ නොමිදුනා වූ සිත කෙලෙසුන්ගෙන් මිදෙන්න, නැති නො වූ කෙලෙස් නැතිවීමට පැමිණෙන්න, නොපෙනියා වූ අනුත්තර වූ නිවනට පැමිණෙන්න, එහෙම නැත්නම් අනුත්තර යෝගක්ෂේම වලට පැමිණෙන්න, ඒ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළා වූ එබඳ වූ ඒ එක් ධර්මය නම් කුමක්ද කියලා අහනවා. මොන දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ඉද ගහපති බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ගෘහපතිය මේ ශාසනයෙහි ඉද බික්කු කියන වචනේ තියෙනවා. ඒතර මේ ශාසනයෙහි මහණතෙම විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි. කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව. සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං. විතක්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත්තු ප්‍රීතිසුඛය. විවේකජං පීතිසුඛං. පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ධානයට පැමිණලා වාසය කරනවා. සෝ ඉති පටිසංචික්කති. ඒ ප්‍රථම ධානයට පැමිණිලා එහෙම විහරණය කරන කෙනා මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. සෝ ඉති පටිසංචික්කති. අන්න මෙතන ඉඳලා තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ ප්‍රථම ධානයට පැමිණිලා වාසය කරන භික්ෂුන් වහන්සේ නමක් මකද කරන්නේ. සෝ ඉති පටිසංචික්කති. ඒ තමයි මෙසේ මෙනෙහි කරනවා. ඉදම්පි පඨමං ඥානං. මෙන්න මේ ප්‍රථම ධානය ඉදම්පි පඨමං ඥානං අභිසංකතං අභිසංචේතයිතං. අභිසංකතං අභිසංචේතයිතං කියන වචන දෙකයි දෙනවා. මේ දෙක අපි තව ඉස්සරහට කතා කරන්න බලමු. දැනට තේරුම් ගන්න. ඒතකොට අභිසංකතං අභිසංචේතයිතං මොකද්ද මේ ප්‍රථම ධානය? ඒ කියන්නේ අභිසංකත සංකත කියනකොට හේතුප්‍රත්‍යයෙන් හටගත්තු, ඊළඟට අභිසංචේතයිත කියනකොට සිතින් චේතනාවලින් උපදවන ලද්දක්, සිතින් උපදවන ලද්දක්. ඒතර මේ ප්‍රථම ධානය හේතු වලින් හටගත්තු දෙයක්, සිතින් උපදවන ලද්දක්. ඉදම්පි පඨමං ඥානං අභිසංකතං අභිසංචේතයිතං. ඊළඟට යංකෝ පණකින්චි අභිසංකතං අභිසංචේතයිතං. යම්කෝ පනකින්චිය කියන්නේ යම් කිසි ඕනම දෙයක්. යම්කෝ පනකින්චි අභිසංකතං අභිසංචේතයිතං. අභිසංකත දෙයක් නම් අභිසංචේතයිත දෙයක් නම් ඕනම දෙයක් ගත්තොත්. තද නිච්චං. තද කියලා ඒ දෙන්නේ අන්නේ කලින් කියපු දෙයට. අභිසංකත වූ අභිසංචේතයිත වූ දෙය. තද නිච්චං. අනිත්‍යයි. නිරෝධ ධම්මන්ති පජානාති. නිරෝධ ධර්මයක් කියලා පජානාති. විශේෂයෙන් දැනගන්නවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් අභිසංකතනං අභිසංචේතයිතන්නම් ඒක අනිත්‍ය නිරෝධ ධර්මයක් කියලා පජානාති කියන වචනේ තියෙනවා. සෝ තත්තිතෝ. ඔහු ඔන්නෝම ඉන්නකොට ආශ්‍රවාණං කයං පාපුණාති. ආශ්‍රව ක්ෂය වෙනවා. ආශ්‍රවාණං කයං පාපුණාති. එතන තේරුම් ගන්න ඕන ඒ ආශ්‍රව ක්ෂය උනේ කාගේද? රහතන් වහන්සේගේ. එතකොට මෙහෙම ඉන්න කෙනා රහත්භාවයට පත් වෙනවා කියන අදහස තමයි තියෙන්නේ. සෝතත්තිතෝ ආසවානං කයං පාපුණාති. නෝචේ ආසවානං කයං පාපුණාති. ආශ්‍රව ග්‍රහණය වුණේ නැත්නම්, ඡේ වුණේ නැත්නම් එහෙම නෝචේ ආසවානං කයං පාපුණාති. තේනේව ධම්ම රාගේන කාය ධම්ම නන්දියා පංචන්නං ඕරං භාගියානං සංයෝජනානං පරිච්ඡයා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායි අනවත්ති ධම්මෝ තස්මා ලෝකං. එතකොට එයාගේ ආශ්‍රවක්ෂය උනේ නැත්නම් එහෙම මේ පංච ඕරං භාගිය සංයෝජන චික ප්‍රහීන වෙලා ඕපපාතික වෙනවා. කියන්නේ ඕපපාතිකව තමයි ඊළඟට උපදින්නේ. ඉපදිලා තත්ත එතනම පරිනිබ්බායි. පරිනිබ්බාණයට පත් වෙනවා ඕපපාතික උපදින තැන. අනවත්ති ධම්මෝ තස්මා ලෝකෝ. ඒකට ඒ ලෝකෙන් පෙරලා එන්නේ නැහැ. අනවත්ති ධම්මෝ තස්මා ලෝකෝ. අයම්ති කෝ ගහපති තේන භගවතා ජානතා පස්සත අරහත සම්මා සම්බුද්ධේන ඒක ධම්මෝ අක්කාතු. මෙන්න මේක තමයි ඉන්ද්‍රගුපතිය ඒ දන්න දකින අරහතු සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේ ඒක ධර්මයක් දේශනා කළේ යත්ත කුමක් සඳහාද? ඉක්කුණෝ අපමත්තස්සාතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තංචේව චිත්තං විමුච්ඡති. අවිමුත්තංචේව චිත්තං විමුච්ඡති. අපරික්ඛීනාච ආශවා පරික්ඛං ගච්ඡන්ති. අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. එතකොට කෙලෙස් දුරු වෙන්න, ඒ රහත් භාවය ලබන්න, මිදෙන්න, නොමිදුන හිත මිදෙන්න, නොලැබුණු අනුත්තර වූ ධර්මතා ලැබෙන්න බුදුරජාණන් වහන්සේ එක් ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඒක තමයි මේක. ඒක අපි ආයේ මතක් කළොත් මොකද්ද? යම්කිසි භික්ෂුවක් විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේ සවිතරකං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. කතරේ ලක්ෂණ වලින් යුක්ත වූ ප්‍රථම ධානයෙහි විහරණය කරන භික්ෂුවක් මොකද්ද කරන්නේ? සෝ ඉතිපටි සංචික්කති. මෙන්න මේ විදිහට මෙනෙහි කරනවා. කොහොමද? ඉදම්පි පඨමඥාන. මෙන්න මේ ප්‍රථම ධානය අභිසංකතං අභිසංචේතයිතං කියලා මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? යංකෝ පනකින් කිය අபிසංකතං අபிසංචේතයිතං. තදනිච්ඡන් නිරෝධ ධම්මන්ති පජානාති. යම් කිසි ධර්මතාවයක් අபிසංකතං අபிසංචේතයිතං නම් ඒක අනිත්‍යයි නිරෝධ ධර්මයක් කියලා තේරුම් ගන්නවා. පජානාති දැනගන්නවා. සෝතත්තිතෝ අන්න එහෙම ඉන්න කෙනා ආසවාණං කයං පාපුණාති ආශ්‍රෝෂය කරනවා. නෝචේ ආසවානං කයං පාපුණාති ආශ්‍රෝක්ෂේ උනේ නැත්නම් එහෙම තේනේව ධම්ම රාගේන තය ධම්ම නන්දියා පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානං පරික්ඛය. පංච ඕරම් භාගිය සංයෝජන ප්‍රහීන කරලා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායි අනවත්ති ධම්මෝ තස්මා ලෝකං. එතන පරිනිබ්බාණයටපත් වෙන ආයේ මේ ලෝකෙට එන්නේ නැහැ. ඔන්න ඒක එක ධර්මයක්. ඒක ධම්මෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක්. පුනච පරංගහපති බික්කු. නැවතත් භික්ෂුවක්. දැන් තව එකක් කියනවා දැන්. පුනච පරංගහපති ගහපතිය තව එකක් කියනවා. බික්කු විතක්ක විචාරාණං උපස. විතක්ක විචාරයන් සංසිඳෝලා අජ්ජත්තං සම්පසාදානං ඊළඟට පෙර විදිහට ඒ විස්තර කරලා කියනවා. ဒုတိယං ඥානං උපසම්පජ්ජ විහෙරති. ဒုတိය ධානයට සමවැදිලා විහෙරණය කරනවා. සෝ ඉතිපටි සංචික්කති. එයත් මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. කොහොමද? ඉදම්පි කෝ ဒုတိယං ඥානං අபிසංකතං අபிසංචේතයිතං. මේ දෙවෙනි ධානය අபிසංකත අபிසංචේතයිත ස්වභාවයක්. එතකොට ඊතුරු කැලිටික ඒ විදිහටම වෙලා එයා එක්ක ආශ්‍රය විශ්ය කරලා රහත් වෙනවා. එහෙම නැත්නම් අපිට තේරුම් ගන්න පුළුවන් අනාගාමී වෙලා ඕපපාතිකව ඒ බ්‍රහ්ම ලෝකයක ඉපදිලා එතනින් රහත්භාවය ලබා ගන්නවා කියලා. ඊළඟට පුනච්ච පරංගහපති බික්කු පීතියාච විරාග ප්‍රීතියනොත් අපේරිලා විරාග වෙලා පෙර විදිහටම ගිහින් තතියං ඥානං උපසම්පජ්ජ විරති තුන්වැනි ධානයට සමවැදිලා ඉන්නවා. සෝයිති පටිසංචිකතියක් මෙන්න මෙහෙම මෙහෙ කරනවා. ඉදම්පි කෝ තතියං ඥානං අபிසංකතං අபிසංචේතයි තමයි ත්‍ෘතිය ධානයත් අபிසංකතයි අபிසංචේතයි. එතකොට එයත් ඒ තුලින් රහත්භාවය ලැබනවා. රහත් වෙන්න බැරි වුණත් අනාගාමීලා එහෙදි ඒ පිරිනිවන් පානවා. පුනච පරංගහපති බික්කු සුකස්සච පහනා සුඛයත් අයින් කරලා චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහෙරති චතුර්ථ ධානයට සමවැදිලා ඉන්නවා. සෝ ඉතිපටි සංචික්කති එහත් මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. ඉදම්පි කෝ චතුත්ථං ඥානං අபிසංකතං අபிසංචේතයි. මේ විදිහටම මේ සඳහන් වෙනවා. ඒ කියන්නේ රහත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අනාගාමී වෙනවා. එහෙදි කෙලවර කරනවා. පුනච්ච පරම් ගහපති බික්කු. එතන ඊළඟට තව විදිහක් කියනවා. මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්‍වා විහෙරති. එතන මෙත්තා සහගත චේතනාව එක දිශාවකට පතුරවලා වාසය කරනවා. තථා ဒුතියං තථා තතියං තථා චතුත්තං. කියන්නේ එක දිශාවලට හතර දිශාවටම අතුරුවගෙන වාසය කරනවා. ඉති උද්ධම් අදෝ තිරියං උඩ යට හරස් අතට සබ්බදි සබ්බත්ත තාය සබ්බවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවීරේන අභ්‍යාපජ්ජේන පරිත්‍වා විහෙරති. අනා විදිහට මේ මෙත්තා සහගත දුවිලි අප්‍රමාණව පතුරෝගෙන මහද්දත විදිහට අප්‍රමාණව පතුරෝගෙන විහරණය කරනවා. සෝ ඉතිපටි සංචික්කති. ඔන්න එයත් මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. අයම්පි කෝ මෙත්තා චේතෝ විමුක්ති. මෙන්න මේ මෙත්තා චේතෝ විමුක්තියත් අபிසංකතා අபிසංචේතයිත. නතන හොඳට මතක තියාගන්න. දැන් මෙනෙහි කරන්නේ මේකත් අபிසංකතයි අபிසංචේතයිත. යංකෝ පන කිංචි අபிසංකතං අபிසංචේතයිතං. මොකක් හරි දෙයක් අபிසංකතනං අபிසංචේතයිතං. තද නිච්ඡන් නිරෝධ ධම්මන්ති පජානාති. මේක අනිත්‍යයි නිරෝධ ධර්මයක් කියලා දැනගන්නවා පජානාති. සෝ තත්ත තිතෝ. එහෙම ඉන්න කෙනා අර විදිහටම රහත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී වෙලා එතෙන්දි ඒ සම්පූර්ණ කරනවා. උනච පරංගහපති බික්කු නවතත් භික්ෂුව මේ තව ආකාරයක් කියන්නේ කරුණා සහගතේන චේතස. ඊළඟට මුදිතා සහගතේන චේතස. ප්‍රේක්ඛා සහගතේන චේතස. ඒකන්දි සම්පරික්තාව විහෙරති තථා ဒුතියං තථා තතියං තථා චතුත්තං. සතර දිශාවට. ඒ වගේම ඉති උද්දං අදෝ තිරියං සබ්බදි සබ්බත්තාය සබ්බාවන්තං ලෝකං ප්‍රේක්ඛා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්‍රමාණේන අවීරේන අභ්‍යාපජ්ජේන පරිත්‍වා විහෙරති. එතකොට ඔය බ්‍රහ්ම විහරණ හතරම මේ විදිහට කියනවා. ඒතර උපේක්ෂා බ්‍රහ්ම විහරණී ඉන්න කෙනා සෝ ඉතිපටි සංචෙක්කති. මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. අයම්පි කෝ උපේක්ඛා චේතෝ විමුක්ති. මෙන්න මේ උපේක්ෂා සහගත චේතෝ විමුක්තිය අபிසංකතා අபிසංචේතයිත. ආයේ අර වචන දෙකමයි. අபிසංකතා අபிසංචේතයිත. යංකෝ පනචින්චි අபிසංකතං අபிසංචේතයිතං. තද නිච්ඡං සෝද ධම්මන්ති අජානාති. සෝ තත්තිතෝ විදියටම අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. ප්‍රේතන තේරුම් ගන්න මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ඒ චේතෝ විමුක්ති වලට සමවැදුණ කෙනා මෙන්න මේ විදිහට මෙනෙහි කළොත් ඒකත් අபிසංකතයි අபிසංචේතයිතයි කියලා තේරුම් ගන්නවා. තද නිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති. ඒ තුලින් එයාට පුළුවන් රහත් වෙන්න හරි අනාගාමී වෙන්න හරි. ඊළඟට තවත් කියනවා පුනචපරංගහපති බික්කු සබ්බසෝ රූප සංඥානං සමතික්කම සියලු රූප සංඥාවන් සමතික්‍රමණය කරලා පටිඝ සංඥානං අත්ංගමෝ පටිඝ සංඥාව දුරු කරලා නානත් සංඥානං අමනසිකාරා නානත් සංඥාමෙනෙහි කරන්නේ නැතුව අනන්තෝ ආකාශෝති ආකාසානං චායතනං උපසම්පජ්ජ විහෙරති ආකාසානං චායතනෙට සමයිදිලා විහෙරණය කරනවා සෝ इति කටි සංචික්කති එයා මෙන්න මෙහෙම මෙනෙහි කරනවා අයම්පිකෝ ආකාසානං චායතන සමාපatti අபிසංකතා අபிසංචේතයිත මේකත් අபிසංකතයි අபிසංචේතයිත යංකෝපනකින්ච අபிසංකතං අபிසංචේතයිත යමක් අபிසංකතනං අபிසංචේතයිතනං අද නිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති ඒක අනිත්‍යයි නිරෝධ ධර්මයක් කියලා දැනගන්න සෝ තත්තිතෝ අර විදිහ තමයි අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණා ඒ වගේම කුණච්පරං ගහපති බික්කෝ සබ්බසෝ ආකාසානංචයතනං සමතික්ඛං ආකාසඤ්ඤායතනයත් සමතික්‍රමණය කරලා අනන්තං විඥානාන්ති විඥානංචයතනං උපසම්පජ්ජ විහෙරති. ඒතර විඥානංචයතනෙට සමාදිලා ඉන්නවා. එයා මොකද කරන්නේ? සෝ इति පරිසංචික්කති. මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. අයන්තිකෝ විඥානංචයතන සමාපatti අபிසංකතා අபிසංචේතයිතා. මේකත් අபிසංකතයි අபிසංචේතයි. යංකෝපන කිංච අபிසංකතං අபிසංචේතයි තං තද නිච්ඡන් නිරෝධ ධම්මන්ති පජානාති සෝ තත්තිතෝ පෙර විදිහටම අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති පුනච පරං ගහපති බික්ඛු සබ්බසෝ විඥානං ඡායතනං සමතික්කම්ම නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති ආකින්චඤ්ඤායතනෙට සමාදිලා ඉන්නවා සෝ इति පටිසංචික්කති එහත් මෙහෙම මෙනෙහි කරනවා අයම්පිකෝ ආකින්චඤ්ඤායතන සමාපatti අபிසංකතා අபிසංචේතයිත මෙන්න මේ ආකින්චඤ්ඤායතන සමාපත්තියත් අபிසංකතයි අபிසංචේතයිත යංකෝපනකින්ච අபிසංකතං අபிසංචේතයිතං තද නිච්ඡන් නිරෝධ ධම්මන්ති පජානාති සෝ තත්තිතෝ ආසවානං khයං පාපුණාති එහෙම ඉන්න කෙනා ආශ්‍රව ක්ෂය කරනවා නොචේ ආසවානං khයං පාපුණාති ආශ්‍රව ක්ෂය වුණේ නැත්නම් එහෙම තේනේව ධම්මරාගේන තාය ධම්මනන්දියා පංචන්නං ඖරම්භහගියන්න සංයෝජනානම් පරික්ඛ්‍යා ඕපපාතිකෝ හෝති සත්ත පරිනිබ්බයි ඕපපාතික වෙලා එහෙම පිරිනිවන් පාන අනාවත්ති ධම්මෝ තස්මා ලෝකේ ආයේ මේ ලෝකෙට එන්නේ නැහැ අයම්පිකෝ ගහපති තේන භගවතා ඥානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන ඒක ධම්මෝ වක්කාසෝ මේ විදිහට තමයි මේ බුදුරජාණන් වහන්සේ එක ධර්මයක් දේශනා කළේ මොකටද යත්ත බික්කුණෝ අපමත්තස්සාත අපිනෝ පහිත්ත තස්ස විහෙරතෝ අවිමුත්තං චේව චිත්තං විමුච්ඡති අපරික්ඛීනා චාසවා පරික්ඛං ගච්ඡanti අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති ඉති අන්න ඒ විදිහට ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා එතන ඒ 11 ආකාරයක් දේශනා කරනවා මොනවාද ප්‍රථම ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ චතුර්ථ ධානයේ ඊළඟට මෙත්තා චේතෝ විමුක්තිය මුදිතා චේතෝ විමුක්තිය කරුණා චේතෝ විමුක්තිය උපේක්ඛා චේතෝ විමුක්තිය ඊළඟට ආකාසානං ඡායතනි විඥානං ඡායතනි ආකින්චඤ්ඤායතනි කියන ඔන්න ඔය 11 එනකදීම යම් කිසි විදිහකට මෙනෙහි කළොත් මෙනෙහි කරන විදිහ තමයි සෝවිති පටිසංචික්කති අද්ද මේකත් අபிසංකතයි අபிසංචේතයිතයි කියලා මෙනෙහි කළොත් යාට ඊළඟට නුවණක් එනවා යම් කිසි දෙයක් අபிසංකත නම් අபிසංචේතයිතයි නම් ඒක අනිත්‍ය නිරෝධ ධර්මයක් ඒ තුලින් ඒ නිවන් අවබෝධ කරගන්නවා එහෙම නැත්නම් අනාගාමී වෙනවා කියන ඒ ධර්මතාවය තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ ඊට පස්සේ මේ ගෘහපතියා ඉතින් සතුටු වෙලා තව ඒක තීරුම් ගත්ත හැටි උපමා ටිකකින් කියනවා අපි ඒක ටිකක් කියලා පොඩ්ඩක් මේක ගැන සාකච්ඡා කරලා බලමු. නෝ හරියේ අදහස් ගැටළු එහෙම තියනවාද මේකෙන් අපිට සාකච්ඡා කරන්න කාට හරි ගැටලුවක් තියනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
සාදු තිරුවන් සරණයි කතා කරන්න හොඳයි.
කවුලගේ මහත්මයා මේ තිරුවන් සරණයි. දැන් මට මේ පොඩි කරුණ දෙකක් අතර මතක් වුණා. මේ එකක් තමයි දැන් මේක බුද්ධ භාෂිතයක් වශයෙන් බුදුන් වහන්සේගෙන් අනුමතයක් ලැබ පැහැදිලි වෙන්න ඇති. එහෙම කොයි අවස්ථාවේදීද ඒක වුණේ කියලා පොඩ්ඩක් දැනගන්නත් කැමතියි. අනිත් එක මේ දැන් එතකොට සමත භාවනාව අපි විපස්සනාවක් කරන බවක් නේද මෙතෙන්දි සඳහන් වෙන්නේ කියලා පොඩ්ඩක් ඔබතුමාගෙන් දැනගන්නත් කැමතියි. පෙරවන් සරණයි.
හොඳයි, පෙරවන් සරණයි. මේක මේ බුද්ධ භාෂිතයක් කියලා වෙනම සඳහන් කිරීමක් නම් මෙතන නෑ. හැබැයි මේක ඉන්නේ මතක තියාගන්න මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ එනකොට අපි ඒවා සාමාන්‍යයෙන් බුද්ධ භාෂිත විදිහට තමයි සාමාන්‍ය පිළිගැනීමේ කෙනෙකුට අවශ්‍ය නම් ඊට වඩා හොයන්න පුළුවන්. මේක දේශනා කරලා තියෙන්නේ ආනන්ද හාමුදුරුව. මේක පැහැදිලිව තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේ ගෘහපතියට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා දේශනා කරන්නේ. අපිට අනිත් පැත්තෙන් හිතන්න පුළුවන් අපි අහලා තියෙනවානේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්ම භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා කියනකොට බුද්ධ භාෂිතය කියන එක පැහැදිලි. ඒතකොට ඊට වඩා මම කතා කරන්න කැමති මේකේ අර ඔබතුමා යොමු කරපු දෙවෙනි ප්‍රශ්නේ හරි වැදගත්. සමතයයි විදර්ශනාවයි ගැන මේකේ පැහැදිලිව සඳහන් වෙනවා. මොකද ඔය දැන් 11ක් කිව්වේ ඒ 11ම සමතයෙන් ලබා ගන්න පුළුවන් ඉහළම ඵල. ඒ කියන්නේ ධ්‍යාන සමාපatti කියන්නේ සමතයකින් අපි ලබා ගන්න ඉහළ ඵලයක්. ඊළඟට චේතෝ විමුක්ති කියන්නේ සමතයෙන් ලබා ගන්න පුළුවන් ඉහළම ඵල. හැබැයි ඒ වයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ලෝකෙට අයිති. කියන්නේ මේ සංසාරෙන් ගැලවිලා නැහැ ඒවා ලබා ගත්තා කියලා. ඒකට ඒක සමතයක්මයි. ඒකට අන්නේ ඒ සමතයක වැඩුණ කෙනෙක් ඒක විදර්ශනාවට හරවන්නේ කොහොමද කියන එක තමයි මෙතන විශේෂයෙන් අපිට මේ තේරුම් ගන්න පුළුවන්. දැන් ඒ ඕනම අවස්ථාවක් ලබාගත්තු කෙනා ඊළඟට කරනවා කියන්නේ මොකද්ද? සෝ ඉතිපටි සංචික්කති. ඒ කියන්නේ මේ සමතෙන් මේ தත්ත්වේ ලබාගෙන විහරණය කරන කෙනා. සෝ ඉතිපටි සංචික්කති මෙන්න මෙහෙම මෙනෙහි කරනවා කියනවා. කොහොමද මෙනෙහි කරන්නේ? අයම්පිකෝ. දැන් ඔය අරූප සමාපත්තියක් ගත්තොත් රාකින් චඤ්ඤායතන සමාපatti. අபிසංකත අபிසංචේතයිත. මේකත් අபிසංකතයි අபிසංචේතයිත. නැත්නම් ප්‍රථම ඥානය ගත්තොත් අයම්පිකෝ ප්‍රථම ඥානං අபிසංකත අபிසංචේතයිත. නැත්නම් මෙත්තා චේතෝ විමුක්තිය ගත්තොත් මෙන්න මේ චේතෝ විමුක්තියත් අபிසංකත අபிසංචේතයිත හැම මෙනෙහි කරන. එතකොට එයාට එහෙම මෙනෙහි කරනවා විතරක් නෙමෙයි තව නොනකුත් එයාට තියෙනවා. නැවතනත් වැදගත් වෙනවා. යංකෝ පනකින්චි අபிසංකතං අபிසංචේතයිතං තදනිච්ඡන් නිරෝධ ධම්මන්ති පජානාති. එතකොට යම් කිසි දෙයක් යම් කෝපන කිංචි අபிසංකතං අபிසංචේතයිතං තදනිච්ඡන් නිරෝධ ධම්මන්ති පජානාති. ඔන්න ඔය නුවණ වෙනම තියෙන්නත් ඕන. එතන තමයි මම දකින්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනා කියලා. එතකොට යම් කිසි දෙයක් අபிසංකතං අபிසංචේතයිතයිනම් ඒක අනිත්‍යයි නිරෝධ ධර්ම කියලා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන කෙනාට තමයි අර සමතෙන් ලැබපු ඵලය විදර්ශනාවට යොමු කරලා මේ නොලැබුණ මගඵල ලබන්න හැකියාව තියෙන්නේ. එතකොට පැහැදිලිවම අන්න විදර්ශනය පටන් ගන්න එතන. එතෙන්ට එනකම් තියෙන්නේ සමතය කියන එක මෙතන බොහොම පැහැදිලි. ඉතින් 11 ආකාරයක්ම මෙතන විතර කරලා තියෙනවා. ඒක හරි වැදගත් කියලා මම හිතනවා. මේ පැහැදිලි වෙන්න ඇති මේ පිළිතුර නේද? සංහන තව තේරුම් ගන්න.
ඔව්. තේරුම් ගන්න පැහැදිලි. හැබැයි එතෙන්දී මේ දැන් එතකොට මේ දැන් අපි අපිට පොඩ්ඩක් පොඩි ගැටලුවකට අත්‍තර වෙනවා. මේ සමතේ කරන ගමන්ද මේක වෙන්නේ? එහෙම නැත්නම් සමත භාවනාවකින් පරිණත වෙච්ච කෙනෙක් සාමාන්‍යයෙන් දකින්න විදිය වෙන්නේ නැද්ද නේද? ඒ මහත්ය කියන්නේ සමතයක් අපි සාමාන්‍යයෙන් ආනාපාන සතිය හෝ වෙනත් මෛත්‍රී භාවනාවක් කරන අවස්ථාවකදී ඒක ඇති වෙන තැනක හිතෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. හිතන්න අවස්ථාවක් එන්නේ නැහැ නේ. මට හිතෙන හැටියට මම දන්නේ මේ හරිද කියලා මට හිතෙන හැටියට තමයි ඒ කියන්නේ සමත භාවනාවකින් නිතර කරන කෙනෙක් ඒ සමතයත් මේක අනිත්‍යයි කියන එක මෙනෙහි වෙන්න ඕනේ වගේ තමයි පේන්නේ නේද? නැත්තම් සමත භාවනාවක ඉන්න ගමන් කරන එකක් නෙමෙයි වගේ පේන්නේ නේද? එහෙමද? කියලා හරිනේ.
ඔව් ඒක හරියි. මකද එහෙම හිතන්න මෙතන තියනවා. මකද මේ ඉස්සෙල්ලා කියන්නේ මෙහෙම විහෙරති කෙනා. විහෙරති කියන්නේ මේක සාමාන්‍යයෙන් පුරුදු කරගත්තු කෙනා. දැන් ප්‍රථම ධානයේ පුරුදු කරගත්තු කෙනා එතකොට ප්‍රථම ධානයට සමවැදී වෙදී ඉන්නවා. ඒකෙන් අදහස් කරන්නේ මේ ප්‍රථම ධානයේම ඉන්න සමවැදීලා ඉන්න වෙලාවේ මේක කරනවා කියන එක නෙවෙයි. ප්‍රථම ධානයේ උපසම්පජ්ජ විහෙරති. ඒවා ගැන විස්තරයක් කරනවා මේ ධානය හැකියාවක් තියෙන කෙනා. ඊළඟට වෙනමයි කියන්නේ සෝයිති පටිසංචික්කති. යා මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. සෝයිති පටිසංචික්කති. අයම්පිකෝ ප්‍රතමඥානං අபிසංකතා අபிසංචේතයිත. එතකොට ඒක අපිට හිතන්න වෙන්නේ මේ ධානයේ තුල ඉඳන් නෙමෙයි. ධානයෙන් එළියට වෙලා හොඳට මෙනෙහි කරන්න පුළුවන් කම තියාගෙන තමයි අර සමවැදුන ධානය ගැන මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ ධානයෙන් එළියට ආපු ගමන්ම වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. මොකද අනිත් පැත්තේ ධාන සමාධි වඩපු අය දන්නවා හිතන්න ගියොත් එහෙම එතකොට ධානය නෙවෙයි ඉන්නේ. ධානය කියන්නේ හිත එකඟ වීමක්. හිතනවා කියනකොට ඒකෙන් නිදීමක් වෙනවා. ඒ පැත්තෙන් හිතුවත් ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට සෝයිති පටි සංචෙක්කති. මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. මෙනෙහි කරද්දී තමයි මේ මෙනෙහි කරන විදිහ එන්නේ. අයම්පිකෝ අකින්චඤ්ඤායතන සමාපatti නැත්නම් පඨම ඥාන සමාපatti. අபிසංකතා අபிසංචේතයිත. නැත්නම් මේ මෙත්තා චේතෝ විමුක්තිය අபிසංකතාපත් අபிසංචේතයිත. දැන් මතක තියාගන්න දැන් ඔබතුමා අහනකොටම මම මේ කියන්නත් හිතන් හිටියේ එකක්. දැන් අපි හිතාගෙන ඉන්න එකට මේක දාගෙන ඉවරයි. ඔය මෙනෙහි කරන්නේ අනිත්‍යයි, නිරෝධයි කියලා මෙනෙහි කරනවා කියලා. එතන මතක තියාගන්න මෙනෙහි කරන්නේ අනිත්‍යයක් නෙවෙයි. අනිත්‍යයි නිරෝධ ධර්මයයි කියලා මෙනෙහි කරනවා නෙමෙයි. තදනිච්ඡන් නිරෝධ ධම්මන්ති පජානාති වෙනවා. එහෙම වෙන්නේ මොනවා කළොත්ද? මෙන්න මේ ධර්මය අபிසංකතයි අபிසංචේතයිතයි කියලා මෙනෙහි කළොත්. එතකොට අරක ප්‍රතිඵලයක් මිසක් මෙනෙහි කිරීමක් නෙමෙයි මේ අනිත්‍ය අනිත්‍යයි කියන එක. අනිත්‍යයි කියන එක තේරුම් ගන්නේ මෙන්න මේ සිද්ධියත් අபிසංකතයි අபிසංචේතයිතයි කියලා මෙනෙහි කිරීම තුලින්. එතන මේ වැදගත් පණිවිඩයක් තියෙනවා අපි අර මං හැමදාම කියන්න උත්සාහ කරන තෙරුවන් සරණයි.
ඔන්න ඒක අත්‍යවම පැහැදිලි. ඒක ඉතමත් වටිනා සූත්‍රයක් කියලා මට තේරෙන අත්‍යවම මේ මොහොම මේ පින්වතුමාගේ වෙන හරි දක්වට මේ සූත්‍රය මොකද මම ඉස්සරහ අපි සාමාන්‍යයෙන් අහන්නේ නැති එක. ඔව් ඒක හරිය සම්පූර්ණ මට හිතෙන එහෙම තමයි මේ ඒ කරුණ ටික බොහොම වටිනවා. තෙරුවන් සරණයි.
ඉතින් සරණයි ගම්මයි කොග්ගල මාත්‍යා කියපු ඒක මට හුඟක්ම පැහැදිලි වුණා බොහොම හොඳින් කියුණා කියලා මට හිතුණා. එතන අර මේ මම හිතන්නේ වැඩිදුරටත් පොඩ්ඩක් ඒ ගැන මේවා කරමු. ඉතින් ඔය කියන්නේ දනිමින් දකිමින් සිලිනව ගත කරනවා කියන එක කියලායි මට ටිකක් තේරුණේ. මොකද අර දන්න දේ වැඩි කියන්නේ දකින්න ඒ අවස්ථාවේ ඒ මොහොත දකින්න උත්සාහ කරලා ඒ පුරුද්දක් ඇති කර ගැනීම වගේ දෙයක් කියලා තමයි මට තේරෙන්නේ. කොග්ගල මහත්මයා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් තේරුම් ගන්න.
ඔව් අපි මේ එක එක විදිහට මේක විමසන්න ඕන. එතකොට මේක මේ සූත්‍රයට අනුව මේ පැහැදිලිව තියෙනවා සෝ ඉති පටිසංචික්කති. මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? අයම්පි කෝ පතමජ්ජානං අபிසංකතා අபிසංචේතයිත. අන්න ඔතන හරි වැදගත්. දැන් මෙන්න මේ ප්‍රථම ධානය අபிසංකතයි අபிසංචේතයිතයි. මොකද්ද මේ කියන්නේ? අபிසංකතයි කියන්නේ ඔතන අபிකැල පොඩ්ඩකට අපි නැතුව සංකතයි කියලා කිව්වත් අපි දන්නවනේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. අභි කියනකොට මං හිතන්නේ තව ටිකක් ඔක ගැඹුරින් හිතන්න වෙනවා. කියන්නේ නැවත සකස් කරන ගතියකුත් තියෙනවා. හේතුපත්යෙන් හටගත්ත විතරක් නෙවෙයි. දෙවෙනි කරුණ තමයි අභි සංචේතයිත. මේ චේතනා වලින්ම සකස් කරපු අභි සංස්කරණය. අභි සංචේතය. ඒ කියන්නේ හිතෙන්ම නිපදවන ලද්දක්. ඒකට හිතෙන් නිපදවන ලද්දක් අපිට දෙයක් කරලා බාරගන්න පුළුවන්ද? එතකොට මෙනෙහි කරන්නේ මෙතන අනිත්‍යයි කතාවක් නෙවෙයි. මට මේ විශේෂයෙන් කියන්න ඕන මේක. මොකද අපි හිතනවා දැන් ඒ සතන ධානයේ අනිත්‍ය අනිත්‍යයි ඔකත් නැති වෙලා යනවා කියලා හිතුවනම් හරි කියලා. ඒ කතාව නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ සෝ ඉති පටිසංකච්ඡය සංචික්කති අයම්පිකෝ පටමජ්ජානං අභිසංකතා අභිසංචේතයිත. මේකත් අභිසංකතයි අභිසංචේතයිතයි කියලා මෙනෙහි කිරීම තමයි මේ කරන වැඩි. එතකොට අවබෝධ වෙන එකක් තමයි තදනිච්ඡන් නිරෝධ ධම්මන්ති පජානාති කියන එක. පජානාති කියන එකයි පටිසංචික්කති කියන එකයි දෙක. එතකොට මෙනෙහි කරන්නේ මොකද්ද? මේක අභිසංකතයි අභිසංචේතයි. ඒක මතක් කරලා දෙනවා. මේකත් අභිසංකත දෙයක්. මේකත් හිතෙන්ම නිපදවන ලද්දක් කියන එක තමයි මේ හිතට පෙන්වලා දෙන්නේ. ඒ පෙන්වලා දෙනකොට තේරුම් ගන්න ධර්මතාවයක් තමයි එන ඒක අනිත්‍යයි නිරෝධ ධර්මයක්. මෙතන මේ මොකද්ද මේ අනිත්‍යයි කියන්නේ? මොකද්ද මේ නිරෝධ ධර්මයක් කියන දෙකත් බොහොම නුවණින් විමසන්න ඕන. මොකද අපිට හුඟක් වෙලාවට අහන්න ලැබිලා තියෙන්නේ, පුරුදු කරන්න ලැබිලා තියෙන්නේ අනිත්‍යයි කියනකොට ඇති වෙලා නැති වෙන ස්වභාවයක් කියලා. ඒකට ඒ තේරුම නිවේයි මම මෙතන දකින්නේ පළවෙනි එක. දැන් නිරෝධ ධම්මන්ති කියනකොටත් මේ හටගත්තු දේ නැති වෙලා යනවනේ, හේතු නැති වෙනකොට නැති වෙලා යනවනේ කියන අදහස තමයි හුඟක් වෙලාවට අහන්න ලැබෙන්නේ. ඉතින් මට තේරෙන්නේ ඒ තේරුමත් නෙමෙයි, ඊටත් වඩා වෙනස් තේරුමක් නයි කියනවා. මේ අනිත්‍ය ධර්මයක් කියන්නේ ඇති වෙලා නැති වෙන එක කියන එක කියලා හිතෙනවා. ඒ කියන්නේ මේ ප්‍රථම ධානයේ ওই තිබුණට ඕක නැති වෙලා යනවා. දෙවෙනි එක තමයි මේක නිරෝධ ධර්මයක්. එතකොට මේ හටගත්තු දේ නැති වෙලා යනවනේ කියලා නිකන් ওই වචන දෙකේ තේරුමක්වත් වෙනසක් තේරෙන්නේ නැහැ. මේ දෙකම නිකන් අර හටගත්තු දේ නැති වෙලා යනවා කියන තේරුමකින් තේරුම් ගන්නවා. ඒක මන් දකින්නේ ලෝකෙට අයිති තේරුම් ගැනීමක් විදිහට, එහෙම නැත්නම් පූර්ව ප්‍රතිපදාව විදිහට. මේ පජානාති වෙන්නේ ඒක නිවේ නිවන පිණිස, එහෙම නැත්නම් විදර්ශනාවේදී තේරුම් ගන්න. ඒකේ දැන් මම ඇයි එහෙම අදහස් කරන්නේ? මෙතන මෙනෙහි කරන්නේ මේක අභිසංකතයි අභිසංචේතයි. අභිසංකතයි කියනකොට තේරුම් ගන්න අපි යම් කිසි දෙයක් සංකතයි කියලා තේරුම් ගන්නේ ඒක හටගත්තු හේතුප්‍රත්‍ය අඳුරගත්තොත් විතරයි. තව විදිහට කිව්වොත් සමුදය දැක්කොත් මේක හටගත්තේ කොහොමද කියලා බලන්න කියන එක. එතකොට දැන් මෙතනින් තව උත්තරයක් එනවා. මොකද්ද? දැන් අර සතර සතිපට්ඨාන ඒකායන මාර්ගය කියලා තියෙනවානේ, ඒකායනං භික්ඛවේ මග්ගෝ. එතකොට මේ මෙතන දැන් වෙන මාර්ගයක් පෙන්වනවා. එකක් නෙමෙයි මේ 11ක්ම පෙන්වලා තියෙනවා. එතකොට ඒක දහමට ගැලපෙන්නේ නැද්ද කියලා ගැටලුවකුත් එන්න පුළුවන්. එතකොට මේ පෙන්වන්නේ සතර සතිපට්ඨානෙ නෙවෙයිද? එහෙනම් වෙනස් ධර්මයක්ද මෙතන පෙන්වන්නේ? මේකට කාට හරි අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? අපි ඉස්සෙල්ලා අදහස් අහලා බලමු. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි කොග්ගලේ මහතයා, ඒක ඇත්තටම තව පැහැදිලි වෙනවා. දැන් ඒක 11ක් වුණාට අන්තිමට 11ම වෙන්නේ ආයි සතර සතිපට්ඨානමයි කියන එකේ තමයි මට පැහැදිලිුනේ. මොකද අන්තිමට මේ කතා කරන්නේ එකම තැනකට එන්න, ඒ කියන්නේ පෙනෙන දේ එකක් හඳුනාගන්නේ තව එකක් කියන එක ඇත්තටම ඇස සහ රූපය කියන්නේ දෙකක් නෙමෙයි එකක්ම කියන වගේ තැනකට නේද එන්නේ කියලා වගේ පොඩ්ඩක් තේරුන පොගලේ මහත්තයා. මං ඉන්නේ කොහෙන් ගියත් අන්තිමට ඇවිල්ලා නතර වෙලා තියෙන්නේ සතර සතිපට්ඨානෙම තමයි කියලා තමයි මට තේරුම් ගන්න. අපි මේ පොගලේ මහත්තයා මේ මගේ අදහස නෝ, තව අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
ඔතව කාට හරි අදහසක් මොනවා හරි ප්‍රශ්න හරි අදහස් හරි තියනවාද ඒ ගැන? තිරුවන් සරණයි.
එතන ඇත්තම එතන මේ අනිත්‍යතාවය සහ නිරෝධතාවය කියන්නේ අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණය ගැන හැම අපි අන්තිමට එන්න ඕනේ නිවන් දකින අවස්ථාවකදී. ඉතින් ඒක නිසා වෙන්නේ ඒ අයන් එකයනෝ මග්ගෝ කියලා කියන්නේ බුදු අන්තිමට එන්නේ ත්‍රිලක්ෂණය සම්බන්ධයෙන් නේද රවි මහත්තයා? එහෙම මට තේරෙන්නේ.
ඔව් දැන් මෙතන මම මේ ප්‍රශ්න කරන තැනක් මෙතන දැන් සතර සතිපට්ඨානේ තියනවාද? ඒකද මේ වඩන්නේ? මොකද බුදුරජාණන් වහන්සේ ඒ කායනෝම් වික්‍රීමග්ගෝ යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියනවා. ඒත් මේ වඩන්නේ සතර සතිපට්ඨානේද? මෙහෙම මෙනෙහි කිරීම තුල මෙනෙහි කරනවා කියන්නේ මම ආයෙ මතක් කරනවා මෙතන පටිසංචික්කති කියලා තියෙන්නේ මේකත් අபிසංකතයි අபிසංචේතයි තයි කියන එක විතරයි. ඊටු ටික පජානාති ඒවනේ. අනිත්‍ය කතාව, නිරෝධ කතාව, පජානාති කතාව. මෙනෙහි කරන එකක් නෙවෙයි. මෙනෙහි කරන්නේ අபிසංකතයි අபிසංචේතයි තයි. මේ ප්‍රථම ඥානයත් අபிසංකතයි අபிසංචේතයි තයි. මෙන්න මෙතන යම් කිසි වෙනසක් සම්බන්ධතාවයක් දකින්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
ඉතින් ඔගලේ මතක මම හිතන්නේ මට නම් ඒක ඒ විදිහට තමයි තේරුණේ කියලා. මොකද ඉතල අර අදි සංකතය අදි සංචේතනයි කියන කාරණා දෙකම මට තේරුණේ විදිහට අර අධ්‍යත්ව බහිද්වා කියන කතාවම ආපහු එනවා කියලා වගේ ටිකක් තේරුම් ගන්න පුළුවන් වගේ තේරෙනවා. මොකද බහිද්වා කියන එක සහ අධ්‍යත්වා කියන එකම නේද අර මේ කියන්නේ කියලා. ඒ විදිහට බලන් යනකොට සතර පරිපත්තානේ දිගටම අපි බලන්න පටන් ගන්න මෙතනින් ඉඳගෙන ගිහිල්ලා අපහු කෙලවර වෙනකොට හැම තිස්සෙම මේ මෙතන නිරෝධයකින් වගේ දකින්නේ නේද හදල් තියෙන්නේ කියලා වගේ මම තමයි මට තේරුනේ. මං පොගලේ මහත්තයා මං දන්නේ නැහැ මම නිවැරදි නැතිව ඇති පොඩ්ඩක් ඒ ගැන තවදුරටත් කතා කරමු. තිරුවන් සර්.
ඔව් මං හිතන්නේ දැන් ඔබතුමා කියන්න උත්සාහ කරන දේ තව ටිකක් පැහැදිලි වුණත් හොඳයි. එකක් තමයි මෙතන අජ්‍යත්ත බහිද්ද කතාව. ඒක අපිට එන්නේ මෙතන නෙමෙයි සතිපට්ඨානේනවා. ඉතින් අජ්‍යත්තං වා කායකානුපස්සී විහෙරති බහිද්දාව කායකානුපස්සී විහෙරති. දැන් මෙතන අජ්‍යත්ත බහිද්ද කතාවක් අඳුරගන්න පුළුවන්ද මේ කියන දැන් අපි හිතමු ප්‍රථම ධානයේ හරි දෙවෙනි ධානයේ හරි චේතෝ විමුක්තිය හරි කොහොමද මෙනෙහි කරන්නේ? මේක අபிසංකතයි අபிසංචේතයිතයි කියලානේ. ඒ මෙනෙහි කිරීමේ තියනවාද දැන් ඔබතුමා කියන රජ්‍යත් බහිද්ද කතා මේ මට තේරුම් ගන්න මං අහන්නේ. මට ඔබතුමා මොනවා හරි දෙයක් කියන්න උත්සාහ කරන එක අපි තව ටිකක් පැහැදිලි කරගමු පුළුවන් නම්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කොබ්බලමදේ මම හිතුවා එතන අදි සංකතයි කියනකොට සංකතයක් ඒ කියන්නේ ඒ පැත්තෙන් මම දැක්කේ ඒක රූපය හැටියටත් අනිත් පැත්තෙන් මම දැක්කේ ඇහැ හැටියටත්. අපි විදමු ඇස නැති තැන රූපයකුත් රූපේ නැති තැන ඇහැකුත් නැහැ කියන එකම නැවත වරක් අපිටම මත වෙනව නේද කියන එක වගේ මට නිකන් අදහසක් ක්‍රීඩ පහදල පැහැදිලි වුණේ. මම ඒ සූත්‍රය කලින් අහලා තිබුණෙම නැහැ.
නමුත් හොඳයි අපි එහෙම හිතන්න තමයි ඕන හොයන්න ඕනනේ. එතකොට බොහොම හොඳයි. ඒක වටිනවා. ඒකයි මම ආයෙ ප්‍රශ්න කරන්නේ තව ටිකක් මේක මතු කරගන්න. එතකොට ඇහැයි රූපේ ගත්තොත් රූපෙත් බහිද්ද රූපයක්. ඇහැ කියන එකත් ඉතින් රූපයක් නේද? ඇසත් අජ්ජත් රූපෙත් රූපයක්. බහිද්ද එකත් රූපය. අපි චක්කය තැනේදී අජ්ජත් ආයතන විදිහට ඇස දානවා, බහිද්ද එක විදිහට රූපය දානවා. ඒ දෙකම රූප රූපස්කන්ධයට තමයි පැනවෙන්නේ නේද? ඒකේ මේ වචන දෙකත් එක්ක සම්බන්ධයක් තියෙනවද නැත්නම් මේ මොකක් හරි අදහසක් තියෙනවද? මට නම් මේ දෙකම රූප දෙකක් කියලා විතරයි තේන්නේ ඇහැයි බාහිර රූපේ.
මම හිතන්නේ කොගලමත් නේ අර එතනදී අපි රූපය කියලා කිව්වට හැදිලිම මෙතන අජත්ත බාහිර කියලා දෙකක් නැහැ කියන තැනට අපි අපහු වෙන්නම වෙනවනේ. මුලදී අපි ගන්න වෙනවා බහිද්ව කියන කතාව. අපි ඒක සතර පෙරවන් ගත්ත දිගටම එතන ඉඳන් මුලදී තියෙන කයක් එක්ක ගිහිල්ලා පස්සේ නැති කයක් දක්වා යනකම් අපි යන්න වෙන වගේ පැත්තකින් දිගටම යනකොට ඉතින් ඇත්තටම කියනවා නම් ඒ අභ්‍යන්තරයක්වත් බාහිරයක් නැහැ කියන තැනදී ඇහැක් කියන එකත් රූපයක්වත් මොකද්ද මේ මේ බාහිර රූපයක්වත් කියන දෙයක් ගැන නැති දෙයක් කියලා දැන් අපිට ටික ටික තේරෙනවානේ. ඒකර ඒ කියන්නේ මෙතන පැහැදිලිම අවසානයේ වෙන්නේ නාම ධර්මයකට විතරයි නේද කියන තැනට තමයි මට තේරෙන විදිහට තේරෙන්නේ. මොකද රූපය කියන එක අන්තිමට අපි අඳුරගන්නේ නාමයකින්ම නේද කියන එක. ඒක නාම සහ රූප අතර වෙනස නොදැනෙන නිසානේ අපි මේ නාම රූපයක් කියලා ඒකට ගැට ගහගෙන තියෙන්නේ කියන සත්‍යකින් වගේ තමයි මට පොඩ්ඩක් ඒක වැටහිලා තියෙන්නේ. ප්‍රොග්‍රෑම් මහත්තයා එතන රූපය කියන එක අපි දකින්නේ ඇහත් රූපයක් කියලාම ගත්තත් අන්තිමට බලනකොට ඒ හැදලා තින්නෙත් මම නාමයකින්ම නේද කියන එක. දැන් රූපය මම ඇහැ කියලා ගත්තත් අවසානයේ මම නේද ඒක මමම පනවා ගැනීමක් නේද ඇහැ කියන එක. ඊට තියෙන රූපයක් ගත්තත් ඒ රූපයත් මමම නේද ගහගද එකම දේ අපි ඇපිලෙන් හදාගන්න පනවා ගැනීමක්ම විතරයි අන්තිමට ඉතුරු වෙලා තින්නේ කියන වගේ තැනක තමයි මට වගේ වැටහීමක් තියෙන්නේ. කොග්‍රේ මහත්තයා සාතික සාකච්ඡා කරන්න පුළුවන් නම් ඒ ගැන බලමු. මගේ අදහස තමයි මම කිව්වේ ඇත්තටම. තේරුම් ගන්න.
හොඳයි. මම හිතන්නේ ඔබතුමා කියන්න උත්සාහ කරන්නේ ඔය අපි එළියේ රූපයක් කියලා කිව්වට මේක හිතෙන් සකස් කරපු එකක් නෙමෙයි දැනගෙන තියෙන්නේ කියන අදහස වගේ නාමයක් කියන අදහසින් නේ එහෙම වෙන්නේ නැති. අපි තව අදහස්
චේතනාවක්ම කියන එක ගැන තමයි මම නැවතරක් කියන්නේ. එහෙම කොහොමද?
අභි සංකේතයි කියන හින්දා මේක නාම ධර්මයක් කියලා නේද?
එහෙමයි.
හොඳයි. තව අදහස් තියනවද? ප්‍රශ්න හරි ගමන්.
චර්වන් තරණයි කොත්ගලේ මහත්මයා. දැන් මම හිතන්නේ නයිට් පාරක එතන දහම් පාරවයා ගැන පොඩ්ඩක් කියන්නේ මේ අපේ කනාගර සිවිච්චේ කියන දහම් පාරවයා ගැන පොඩ්ඩක් ඉතල බැලුවොත් එතන කියන කාරණා 11ම අර ඉති ප්‍රතිසං සිකත් ඒ ඒ ඒ කර්ණ විතරක් එතනින් අයින් කරොත් බුද්ධ ශාසනයෙන් පරිබාහිර කෙනෙක්ටත් ඒක වඩන්න පුළුවන්. ඉතින් මේ ඔතන මේ අපේ බුද්ධාන්තරේ බුද්ධ ශාසනයේට මේ බෞද්ධ ප්‍රතිපදාව වෙන්නේ අර ඇත්තටම අර මෙනෙහි කිරීමත් එක්ක යන කැලලනේ. ඉතින් නැන් අන්තිමට ඒක තමයි ආකින්චඤ්ඤායතනය දක්වාම මේ ගිහිල්ලත් එතනොත් නිවනට යොමු වෙන. ඒ කියන්නේ ඔය හැම දැන් අහලා තියෙන විදිහට ඔය ඕනෑම තැනකින් නිවනට මේ මේ මෙකෙන් විදර්ශනාවට මේ යොමු වෙන්න පුළුවන්. ඉතින් මේ ඒ දැන් ඔතන අර මං හිතන්නේ මේ අන්න අපි ඒ කාරණේ ගැන පොඩ්ඩක් අයිති හිතල බලුවොත් අපිට හිතන්නේ يعني මේ අර මේ අපි මේ එතකොට තමයි ඒ කියන්නේ අර බෞද්ධ ප්‍රතිපදා ඒ කියන්නේ බුදුහාඳුරෝ ඒ කියපු මේ කියන්නේ මේ මේ සංස්කෘත දැන් අபிසංකේතය ඉතින් අபிසංකරණදි අර ඒ කියන්නේ අර හැමතිස්සම මේ චේතනාවෙන් කරන ලද ඒ කියන්නේ එතන අර විශේෂයෙන් කරන ලද ස්වභාවයෙන් එතන එකක් කතා කරන්නේ අර මූලික සංස්කාර ස්වභාවයක් නෙමෙයි කතා කරන්නේ ඇත්තටම මේ ඉතින් මේ මම හිතන්නේ ඒ කියන තමයි මට හිතෙන්නේ කතා කරන්නේ කියලා පොඩ්ඩක් මගේ හැඟීම පොඩ්ඩක් අපි කියන පොඩ්ඩක් කතා කරමු. තිරුවන් සරණයි.
ඔව් ඒක හුඟක් වැදගත් ඒ කියපු අදහසක්. මොකද මේ 11ක් කිව්වට ඔය 11ම බුද්ධ ශාසනයේ නොවන අයටත් ලබා ගන්න පුළුවන්. අපි දන්නවා ආලාරකාරම් බුද්ධකාරම් පුත්ත වගේ ඒ වගේ තවත් භාවනා කරපු අය ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයෙන් පිටත් ඔය ಜಾති 11ම ලබාගත්තු අය හිටියයි කියලා සඳහන් වෙනවා. ඒක ලබා ගන්න පුළුවන්. එතකොට මේ බුදු කෙනෙක් පෙන්වන ධහමට එන්නේ ඒ ධානයක් වඩා ගැනීම තුල නෙවෙයි නැත්නම් මෛත්‍රී චේතෝ විමුක්තිය ලබා ගැනීම තුල නෙවෙයි. එතනින් පස්සේ පෙන්නන තැන තමයි මෙන්න මේ අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ඒක ධම්මෝ කියන එක අපි තේරුම් ගන්න ඕන. මෙන්න මේ සෝ ඉති පටිසංචික්කති. එයා මෙන්න මෙහෙම මෙනෙහි කරනවා කියන තැනින් තමයි මේ විදර්ශනය පටන් ගන්න. අනිත්‍යය නොකරපු තැන. ඒ ධානයට සමාදින එක කොහොම හරි හදාගන්නේ ඒක වෙනම කතාවක්. ධානයේ සමාපත්තිය ලැබලා විහෙරණය කරන කෙනාට විදර්ශනය කරන හැටි තමයි මෙතන පැහැදිලි කරලා දෙන්නේ. එතෙන්දී මේ විදර්ශනයයි අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එතකොට විදර්ශනය කරනවා කියන්නේ මොකක්ද? දැන් ප්‍රථම ධානයක් තියනවා නම් ඕක විදර්ශනය කරනවා කියන්නේ මොකක්ද? අපි සමහර විට මම අර ඉස්සෙල්ලා ටිකක් කියන්න උත්සාහ කළා. මේකත් මේ අනිත්‍යයි නැති වෙලා නැති වෙනවනි කියලා හිතන එක විදර්ශනය කියලා හිතාගෙන ඉන්න පුළුවන්. මේකත් මේ ක්ෂණයක ඇති වෙලා නැති වෙනවා කියලා හටගත්ත නැති වෙන දෙයක් කියලා හිතන්න පුළුවන්. ඒතතේ ඒකද මේ මේ මෙතන පටිසංචික්කති කියලා පෙන්වන්නේ. ඔක හටගෙන නැති වෙනවා කියන එකක්. ඇති වෙලා නැති වෙනවා කියන එකක්ද. ඊට වඩා වෙනසක් මම දකිනවා. ඒ වෙනස තමයි මෙතන මෙනෙහි කරන්නේ මොකද්ද? මේකත් අபிසංකතයි අபிසංචේතයි. يعني හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් සංකත පැත්තෙන් බැලුවොත් අනිත් පැත්තෙන් මේක චේතනාවලින්ම හිතෙන්න නිපදවන ලද්දක්. ඒක එක පැත්තකින් මේක හේතුඵල සම්බන්ධයක් දකිනවා. يعني හේතුප්‍රත්‍ය නැතුව මේක හටගන්න බෑ. තව පැත්තකින් දකිනවා මේ හිතේම නිර්මාණයක්, හිතේම උපදින ලද්ද දෙයක්. අපි සංචේතයි. මෙහෙම මෙනෙහි කිරීම තුල අර ධර්මතා දෙකක් පජානාති වෙනවා. මොකද්ද පජානාති වෙන්නේ? තද නිච්ඡං නිරෝධ ධම්මಂತಿ. මේක අනිත්‍යයි නිරෝධ ධර්ම. ඒක තන්නේ තේරුම් ගන්න ධර්ම දෙක. දැන් අනිත්‍යයි කියන්නේ මොකද්ද? ඊළඟට නිරෝධ ධර්මයක් කියන්නේ මොකද්ද? ඒ දෙක තේරුම් යන්නේ මෙන්න මේක අபிසංකතයි අபிසංචේතයි තයි කියලා මෙනෙහි කිරීම තුළ නේද? අපි හිතාගෙන ඉන්න අනිත්‍ය නිරෝධ ධර්මයේ එකක් වෙන්න පුළුවන්. මේ පජානාති වෙන එක ඊට වඩා වෙනස් ධර්මයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් ඕන. මොකද මේ පජානාති තුල තමයි රහත් වෙන්නේ. අතද නිච්ඡන් නිරෝධ ධම්මන්ති පජානාති තුල තමයි අනාගාමී වෙන්නේ. එතකොට අන්නේ පජානාති වෙන ඒ ධර්මතා දෙක. එතකොට ඒක ලෝකෙට අයිති මේ ඇති වෙන නැති වෙන කතාවක් වෙන්න බෑ. ලෝකෙන් එතර වෙන ධමයක් වෙන්න ඕන. නිරෝධ ධර්මය කියන එකත් මේ හටගත්තු දෙය නැති වෙලා යනවනේ කියන කතාවෙන් එහාට ගිය දෙයක් වෙන්න ඕන. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් මේ අபிසංකතයි අபிසංචේතයි තයි කියන තැන. දැන් අபிසංකතයි කියන තැන අபிසංකතයි මේකත් සකස් වුණ දෙයක් කියන්න නම් අනිවාර්යයෙන්ම හටගත්තේ කොහොමද කියලා දකින්න වෙනවා. නැත්තම් සංකත කියන්න බෑනේ. හේතුප්‍රත්‍ය හඳුර ගන්න වෙනවා. එතන තමයි මම දකින්නේ අර සතර සතිපට්ඨානයට සම්බන්ධ වෙන තැනම. ඒක දැන් මතක තියාගන්න සතර සතිපට්ඨානේ ඉස්සෙල්ලා මතක් කළානේ. අජ්ජත්තං වා කාය කානුපස්සී විහෙරති බහිද්ධා වා කාය කානුපස්සී විහෙරති. කියන්නේ අජ්ජත්ත රූපෙත් කායනුපස්සනාව වඩන්න තියෙනවා. බහිද්ධ රූපෙත් කායනුපස්සනාව වඩන්න තියෙනවා. එතකොට අපි යන්න එතන තේරුම් ගන්න ඕන. මොකද අජ්ජත්ත බහිද්ද තියෙන්නේ ලෝකෙට අයිති දර්ශනය තුල. අපේ කලින් මහත්මයා කියන්න උත්සාහ කළාට ඒක තව ටිකක් පැහැදිලි වුණා නම් හොඳයි. එතකොට අජ්ජත්ත බහිද්ද වෙන්වීම තියෙන්නේ ලෝකෙට අයිති මට්ටම තුල. එතකොට ලෝකෙට අයිති දර්ශනයේ ඉඳලා ලෝකෝත්තර මාර්ගයක් වඩන හැටි තමයි මේ කියාදෙන්නේ. එතකොට සතිපට්ඨාන භාවනා පටන් ගන්න මතක තියාගන්න හැමතිස්සෙම ඔය අජ්ජත්ත බහිද්ද කතාවෙ නෙමෙයි. ඒ භාවනා කරන්න ගන්න අරමුණ මොකද්ද කියලා අඳුරගන්න එක. ඊළඟට කොහොමද මේ කායනුපස්සී වෙන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔන්න ඔතනින් තමයි විදර්ශනේ පටන් ගන්න. සතර සතිපට්ඨානෙ. මොකද්ද සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති? සමුදය ධර්මයේ දකින්න. මේක හටගත්තේ කොහොමද කියලා දකින්න. එතකොට මේ හටගත්තේ කොහොමද කියලා දැකීමක් නේද මේ මේ අபிසංකතයි කියලා දකිනකොට දකින්නේ. මේකත් මේ හේතුප්‍රත්‍යයෙන් මේ හටගත්තේ කියන කතාව තමයි මේ අபிසංකතයි කියන්නේ. එතකොට හේතුප්‍රත්‍යයෙන් හටගත්තා කියලා දකින්න නම් මේ හේතුප්‍රත්‍ය නැත්නම් සමුදය ධර්ම තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ සමුදය ධම්මානුපස්සී වෙනවා. ඊළඟ අபிසංචේතයිතයන් කියනකොට තන සමුදේ විතරක් නෙමෙයි ඒ සමුදේ බැලීම තුල මේක විදර්ශනයක් වෙනවා කියන පැත්තේ පේනවා. මේ පටිච්ච සමුප්පන්න ස්වභාවයක් මෙතන පෙන්නනවා. ඒ මේක අපි මුලින් දෙයක් කරගෙන හිතාගෙන හිටියට මට සමාදින්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රථම ධානය නැත්තම් මේ ඔය 11ම කෙනෙකුට සමවැදලා ඉන්න පුළුවන්. අනේ ඒ අර්ථෙන් ගිය හින්දා තමයි ඒක සමතයක් වුනේ. දැන් මේක අභිසංචේතයිතයි. මේකත් හිතෙන් නිපදවන ලද්දක්. හිතෙන් සකස් කරන ලද්දක්. ඒ හිතෙන් සකස් කරන එකක් දෙයක් කරලා අරන් තියෙන්නේ අවිද්‍යාව මත නේද? නයි කියන්න හිතෙන් සකස් කිරීමක් දෙයක් කරලා අරන් තියෙන්නේ ප්‍රථම ධානය කියලා දෙයක් කරලා අරන් තියෙන්නේ අවිද්‍යාව මත නේද? එහෙනම් ඒක අවිද්‍යාවෙන් කරපු සංකාරයක් නේද? එතකොට පේනවාද ඒ අවිද්‍යාව යෙදෙන හින්දා මේක දෙයක් කරලා බාරගත්තා. මේක හිතෙන් නිපදවන ලද්දක්මයි කියලා තේරුම් ගත්තොත් එහෙම දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ පණවන්න බෑ. නිත්‍ය කරන්න බෑ. හිතෙන් හදපු දේ කියන එක කතා කරන්න ඕන හින්දා කියන්නේ හිතේ හටගත්තු හිතෙන් නිපදවපු යම් කිසි ස්වභාවයක්. ඒකට අපේ ප්‍රුද්ධ තමයි ඒක දෙයක් කරලා ජීවත් වෙන එක. ඒ දෙයක් කරලා තියෙන්නේ අවිද්‍යාවෙන්. ඒකට ඒ කියන්නේ නිත්‍ය සංඥාවෙන් අරගෙන ඒක. නැත්තම් අපිට දෙයක් කරලා කතා කරන්න බෑ. නිත්‍ය සංඥාවෙන් ගැනීම තුල තමයි අපි ඒකට යම් කිසි පැවැත්මක් පැනවීමක් දීලා තියෙන්නේ. ඒකට එහෙම පණවන්න දෙයක් කරන්න නිත්‍ය කරන්න බෑනේ මේක. මේ එතකොට මේක නිත්‍ය කරන්න බැරි හින්දා අනිත්‍ය ගතියක් පේනවා. ඒ කියන්නේ ලෝකෙට අයිති කරන්න බැරි ස්වභාවයක් මේක. ඒතර හිතෙන්ම හිතපු හිතෙන්ම නිපදවන ලද්දා. ලෝකයට කිසිම සම්බන්ධයක් නැහැ. නිත්‍ය කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ අජත්ත බහිද්ද දෙපැත්තම නිත්‍ය සංඥාවෙන් ගත්තු ඒවා නිත්‍ය කරන්න විදිහක් නැහැ. දෙයක් කරන්න විදිහක් නැහැ. ඇති වෙලා නැති වෙන දෙයක් කරන්නවත් විදිහක් නැහැ. මොකද මේක හට නොගත් ධර්මයක්. නූපදින ධර්මයක්. අපේ අවිද්‍යාව මත තමයි ඉපදීම දීලා තියෙන්නේ. ඒතර මේ නූපදිච්ච ධර්මයක් අපේ අවිද්‍යාවෙන් උපද්දෝලා. මම තව ටිකක් මේ කරුණ පැහැදිලි කරන්න අපේ පරණ උපමාව අර වතුරේ හදපු බල්ලා වගේ. දැන් වතුරේ බල්ලා කියන එක නූපදිච්ච ධර්මයක්. අවිද්‍යාව මතයි ඉපදීම දෙන්නේ. ඒක හට නොගත් ධර්මයක්. අවිද්‍යාව මත තමයි හට ගැනීමක් දීලා තියෙන්නේ. නිත්‍ය භාවයක්. නිත්‍ය කියනකොට මේ පවතින භාවයක් නෙමෙයි ක්ෂණයකට හරි එළියේ තියෙන බව. අන්නේ නිත්‍ය සංඥාවට ගියේ මේ ඇත්ත නොදන්නකම මත මේ හටගත්තු හැටි මේක අභිසංචේතයිතයි කියලා දැක්කේ නැහැ. අභිසංචේතයිතයි කිව්වොත් බාහිරෙන් ක්ෂණයකටවත් පණවන්න බෑ. ඒ කියන්නේ උපදින්නේම නැහැ. උපදින් නැති ස්වභාවයට කියනවා නිරෝධ ධර්මයක්. හටගන්නේ නැති ස්වභාවයට කියනවා නිරෝධ ධර්මයක්. ඒතර මම විශේෂයෙන් කියන්නේ මේ නැති වෙලා යන ස්වභාවය කියන්නේ නිරෝධ ධර්මෙනි මේක ලෝකෙටයි ති. නිරෝධය කියන්නේ නූපදින ස්වභාවය. හටගෙන නැහැ. හටගන්නවා නම් හටගන්නේ සමුදේ මත, ඒ කියන්නේ අවිද්‍යාව මත. විද්‍යාව යෙදුනේ නැත්නම් උපදින්නේ නැහැ. දැන් වතුරේ බල්ලා අවිද්‍යාව තිබුනේ නැත්නම් උපදින්නේ නැහැ. හටගන්නේ නැහැ. ඒ හටගත්තු දේ නැති වෙලා යන ස්වභාවයන් නිවේ. එතකොට නිරෝධ ධම්මං කියලා පජානාති වෙනකොට මේකත් අපේ අවිද්‍යාව මතම නෙමෙයි පනෝගෙන ඉන්නේ. අවිද්‍යාව නැති මනසට නූපදින ධර්මතාවයක්. නිරෝධ ධර්මයක්. නිරෝධ ධම්මං කියනකොට සමුදේ යෙදිලා නැහැ. සමුදේ යෙදිලා නැත්නම් ඉපදිලා නැහැ. එතකොට නිරෝධ ධම්මන්ති පජානාති. අපේ මෝඩකමට මේක උපද්දගෙන දෙයක් කළාට මේක නිරෝධ ධර්මයක් කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ තුල ආශ්‍රව ක්ෂය වෙනවා. නොය ධර්මතාවය. මම හිතනවා මම කියන්න උත්සාහ කරන දේ තේරුම් යන්නේ නැති කියලා. ඒකේ ගැටලු තියනවා නම් මේ ප්‍රශ්න කරන්න. මොකද ප්‍රශ්න කරන තරමට තමයි මේවා තව තව පැහැදිලි වෙන්නේ, තේරුම් ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
මාචාර්යතුමනි, ඊටාම පැහැදිලියේ කියපු දෙය මේ දැන් මෙතනදී මේ සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියනකොට ඒක ඇතුලේ අර දැන් මේක කය හට ගන්න ආකාරය හා නිරුද්ධ වන ආකාරය පිළිබඳව දකිමින් වාසය කරන්නේය
කියන ඒකෙදි පජානාති කියන එක ඒක ඇතුලේ තියෙනවද? දැන් ඒ කියන්නේ මෙතන විහෙරති කියන එකයි පජානාති කියන එකයි මෙතන විහෙරති ඒ කියන්නේ සමුදයයි වැය දෙකම කවිට දකින්න වෙලාවේදී පජානාති ව විතර දෙක දකින්න පුළුවන් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. සරණයි.
ඔබතුමා අහන්නේ මේ සූත්‍රයේද සතිපට්ඨාන සූත්‍රයේද? නැත්නම් ඕන තැනකද?
නැහැ සතිපට්ඨාන සූත්‍රයෙන් ඇහුවේ.
ආ හොඳයි. දැන් මේ සූත්‍රෙ නම් එහෙම එකක් කියලා නැහැ නේ. ඒතකොට ඒ සතිපට්ඨාන සූත්‍රෙන්. සතිපට්ඨාන සූත්‍රේ එනවා අජ්ජත් හරි බහිද්ද හරි එකට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒතකොට මම කතා කළේ සමුදය ගැන විතරයි. මේ සමුදය දැන් මෙතනත් මම දකින්නේ මේ අමුතු දෙයක් නෙමෙයි සතර සතිපට්ඨානෙමයි. දැන් මේක නිකමට හිතන්න මේ ධානය කියන එක අපි දෙයක් කරලා ගත්තා නම් ඔන්න ඔය දේ කොහමද සමුදය ධම්මානුපස්සී වෙන්නේ? සමුදය ධම්මානුපස්සී වෙන්නේ මේකත් හේතුප්‍රත්‍යයෙන් හටගත්තා. අභිසංකතයි. ඒ හේතුප්‍රත්‍යවල තව ටිකක් එහාට දකිනවා. මේ අභිසංචේතයි හිතෙන්න නිපදවන ලද්දක්. ඒකට මේ සමුදය දකින්නේ. සමුදය සතිපට්ඨානේ සමුදය දැකීම තුල සමුදය හරියට බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ලෝකයයි ලෝක සමුදයයි තමන් තුලින් දැක්කොත් අපි ගොඩක් වෙලාවට බාහිරෙන් දකින්නේ තමන් තුලින් දැක්කොත් තියෙන වෙනස තමයි ඒක තමයි විදර්ශනය කියන්නේ. සමුදය යෙදෙනකන් විතරයි ඕක ගැන කතා කරන්න පුළුවන්. සමුදය යෙදුන් නැත්නම් ඕක උපදින්නේ නැහැ. ඒ උපදින්නේ නැහැ කියන එක සාක්ෂාත් වෙනවා. ඒ කියන්නේ නිරෝධය අපි මෙනෙහි කරනා නෙවෙයි සමුදය දැකීම තුළ සාක්ෂාත් වීමක් තියෙන්නේ. මොකද ඒ එතන තමයි පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙන්නේ. මේ ඇතිකල්හි මේ වේ මේ නැත්තං ඔහොම වෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය ඉදප්පච්චේතාව කියන ධර්මතාවය ඒක දකින්නයි මේ මාර්ගයක් වඩන්නේ සතර සතිපට්ඨානෙ වඩන්නේ. නැත්තම් මෙන්න මෙතන අභිසංකතයි අභිසංචේතයි සයි කියලා මෙනෙහි කරන්නේ. මොකද එතකොට අවබෝධ වෙන්නේ පටිච්ච සමුප්පන්න බව. කියන්නේ මෙතන සමුදය යෙදුනොත් විතරයි මේක හටගන්නේ. සමුදය යෙදුන් නැත්නම් මේ ඉපදිලා නැති ධර්මතාවයක් නේ. අනේක තේරුම් ගන්න. මේ ඇති වෙලා නැති වෙන කතාව නෙවෙයි. මම ඒක නිතර නිතර කියනවා. මොකද අනිත් එකට දාගන්න හින්දා ගොඩක් වෙලාවට සමුදය තිබුණොත් විතරයි මේක ගැන කතා කරන්න පුළුවන්. සමුදය යෙදුන් නැත්නම් ඉපදිලා නැහැ. ඉපදිලා නැහැ කියන්නේ නිරෝධ ධර්මයක්. ඒක අර වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් හදන එකෙන් තේරුම් ගන්න. බල්ලාට සමුදය යෙදෙන හින්දා වතුරේ බල්ලා ඉන්නවා. වතුරේ බල්ලා ගැන කතා කරන්න ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි අපට ඒ සමුදය යෙදෙන්නේ නැති හින්දා අපිට බල්ලෙක් උපදින්නේ නැහැ. පිහිටන්නේ නැහැ. ක්ෂණයකටවත් පිහිටන්නේ නැහැ. ඉපදිලා නැති ධර්මතාවයක් කියන එක තමයි එතන ඇත්ත තත්ත්වේ. හටගෙන නැහැ. අට ඒක නිරෝධ ධර්මයක්. ඒකට වතුරේ ඉන්න බල්ල නිරෝධ ධර්මයක් මිසක්. ඒ කියන්නේ අවිද්‍යාවෙන් උපද ගන්නවා මිසක් ඉපදිලා නැති ධර්මතාවය. ඔන්න ඔය ධර්මතාවය තමයි පජානාති වෙන්නේ. ඒකයි මේ නිරෝධ ධම්මන්ති පජානාති. ඕකත් නිරෝධ ධර්මයක්. මේ මෝඩකමටම උපද්දගත්තු දෙයක්. නිරෝධ ධම්මන්ති. ඒ නිරෝධ ධම්මන්තියකට එන්න ඊට කලින් මේක අනිත්‍ය බව දකින්න ඕන. අනිත්‍ය බව දකින්නයි කියන්නේ පටිච්ච සමුප්පන්න බව දකින්නවා. මේ ඇතිකල්හි මේ වේ. අවිද්‍යාව තියෙනකන් ඕක තියෙනවා. අවිද්‍යාව නැත්තම් ඕක හටගන්න බෑ කියන. ඒ දෙකම පජානාති වෙන. ඒ කියන්නේ මේ මාර්ගයේ වැඩිම තුල එන ප්‍රතිඵල. තදනිච්ඡන් නිරෝධ ධම්මන්ති පජානාති කියන එක. එතකොට ඔය කායානුපස්සනාවේ නැත්නම් ඒ සතර සතිපට්ඨානයේම ප්‍රතිඵල ටික කියනකොට මෙහෙම ඉන්න කෙනාට මොකද වෙන්නේ? අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය. අනාගතේ නුවණක් පිණිස පටිච්චසති මත්තාය සිහි එළඹ සිටීම පිණිස අනිස්සිතෝච විහෙරති. මෙන්න මේ වචනේ හරි වැදගත්. අනිස්සිතෝච විහෙරති. අපි සාමාන්‍යයෙන් ඉන්නේ නිස්සිතව විහෙරති. ඒ අසුරු කරගෙනයි ජීවත් වෙන්නේ. මේ සතිපට්ඨානෙ වැඩුවොත් එහෙම නැත්නම් මේ විදර්ශනාව වැඩුවොත් සිද්ධ වෙන දේ තමයි මෙච්චර කල් ඇසුරු කරපු දේට මොකද වෙන්නේ? අනිශ්චිතෝච විහෙරති. ඇසුරු වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ දැන් බල්ලා වතුරේ බල්ලා ඇසුරු කළා නම් ඌට ප්‍රඥාව පහළ වුණ ගමන් ඇසුරු කරන්න ඒක පිහිටන්නේ නැති වෙනවා. එතකොට අනිශ්චිතෝච විහෙරති වෙනවා. අන්න ඒ වගේ සිද්ධියක්. අපි මෙච්චරකල් ප්‍රථම ධානයේ ඇසුරු කළා නම් ඕකත් අபிසංකතයි අபிසංචේතයිතයි කියලා දැකීම තුල මේ හිතෙන්ම නිපදවන ලද්දක්. තව විදිහකට අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ හීනයක් දැක්කා වගේ. හිතෙන් නිපදුවා කියන්නේ ඒ වගේ දෙයක්. මේ හීනයක් දෙයක් කරගෙනනේ අපි මේ ජීවත් වෙලා ඇසුරු කරගෙන ඉඳලා තින්නේ. මෙන්න මේ අபிසංචේතයිතයි බව දැකීම තුල සිද්ධ වෙන දේ තමයි මේකත් නිරෝධ ධර්මයක්. කියන්නේ හීන මාත්‍රයක් විතරයි මේ මොහතකටවත් පණවන්න පුළුවන් ස්වභාවයක් නෙවෙයි. නිත්‍ය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකයි යංකෝපනකින්චි අபிසංකතාම් විසංචේතයිතං තද නිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති. දැන් ඒක අර වෙනම සම්මාදිට්ඨිය පැත්තෙන් ධර්මයක් අහලා තේරුම් ගන්න තියෙන්න ඕන. යමක් අபிසංකතයි අபிසංචේතයිතයන තද නිච්ඡං නිරෝධ ධම්මං. එහෙනම් මේ ධර්මතාවෙත් මේ ප්‍රථම ඥානෙත් අபிසංකත අபிසංචේතයිත නිසා ඕකත් අනිත්‍ය දෙයන්නේ නිරෝධ දෙයන්නේ. ඒත් අනිත්‍ය දෙයක් නිරෝධ දෙයක් කියනකොට හට නොගත් දෙයක් අපේ මෝඩකමට උපද්දලා කියන අන්නේ ධර්මතාවය තමයි මෙතන පජානාති වෙන්නේ. අපේ මෝඩකමට පනෝගත්තට අවිද්‍යාව නැතිව මනසට මම පැන වෙන්නේ නැහැ. බල්ලගේ මෝඩකමට වතුරේ බල්ලා පැනෙව්වට අපිට එහෙම දෙයක් පැනවෙන්නේ නැහැ. නිරෝධ ධර්මයක්. ඔන්න ඔතන ওই නිරෝධ කියන මේ අදහස හොඳට දකින්න ඕන මේ විදර්ශනාව, මේ ලෝකෝත්තර දර්ශනේ විදර්ශනාව කරන්න නම්. ඔන්න ඔය අදහස තේරුම් ගත්තොත් ඔය අහපු ගැටලුව මං හිතන්නේ පැහැදිලි වෙයි. පැහැදිලි වුණාද දන්නේ නැහැ. තෙරුවන් සරණයි.
ඉතාම පැහැදිලි මහාචාර්යතුමනි අප්‍රමාණකින්.
තෙරුවන් සරණයි කොග්ගල මහත්තය. දැන් අපි ලෝක තියෙනවා මේ හිතේ උපදින ධර්මතාවයක් කියලා. ඇත්තටම අපි හිතේ උපදින ධර්මතාවයක් කියලා ගත්තොත් එතන හිත කියලා අභ්‍යන්තරයක් අපි පැනවීමක් කරගන්නවා නේද? ඇත්තටම හිත කියන්නේ අවිද්‍යාව තුළින්ම අපතුල ඇතිවන එකක් නේද කොග්ගලගේ මහත්තය? පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ඔව්. ඒක හරියටම හරි. හොඳයි. බොහොම හොඳයි ඒක. දැන් මේ ඒක හැබැයි දැන් මේ බුදු දහමේ තියෙන දෙයක්නේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්න ඕන කියන එක. මුහුදු එරළේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන්න කියන තත්ත්වය. කියන්නේ අපේ ප්‍රඥාව වැඩෙන මට්ටම අනුව තමයි ඊළඟ එක අහුවෙන්නේ. එතකොට දැන් මූලිකව කෙලෙස් කඩා ගන්න පුළුවන් නම් මේක එළිය දෙයක් කියන එක. ඒ කියන්නේ එළිය දෙයක් කියන එක අපිට ඔය දැන් අපේ කෙලස් මට්ටමට පැහැදිලි වෙන්නේ එළියේ රූපයක් කියන මට්ටමේ. එතකොට අපේ කාම ලෝකේ කෙලස් මට්ටමට. හැබැයි මෙතන දැන් එතනින් ගොඩක් ගැඹුරු තැනක් කියන්නේ මොකද? ප්‍රථම ධානයේට අර සමවදීනකොටම විවිච්ඡේව කාමේහි කියලා කියනවානේ. ඒක කාමයන්ගෙන් වෙන්වමයි ප්‍රතවද්‍යානයට සමවදින්නේ. විවිච්ඡේව අකුසලේහි. එතකොට මීට වඩා ටිකක් අර සමතේ පැත්තෙන් දියුණු වුණ මනසක්, නීවරණ යටපත් වුණ මනසක්. අපිට නීවරණ ගොඩේ ඉඳන් කතා කරනකොට ටිකක් ඊට වඩා අමාරුයි. මොකද අපි රූප ලෝකෙට අහුවෙලා. ඉතින් පළවෙනි අවබෝධය ගන්න ඕන මේක රූප ලෝකයක් නෙවෙයි කියන එක. මේක මෝඩකමටම පනෝගත්තු ස්වභාවයක්. මෝඩකමට නිත්‍ය කළා. රූපයක් කියන්නේ නිත්‍ය කළානේ. ඒතකොට එහෙම ස්වභාවයක් නෙවෙයි. නිරෝධ ධර්මයක් කියන එක. ඒකේ ඊළඟ පියවර තමයි ඔබතුමා අහන්නේ දැන් මේක හිතෙන් නිපදවන එකක් කිව්වට හිත කියන එකකුත් තියනවද කියන එක ඒකත් හොයන්න ඕන තැනක්. ඉතින් ඒකැල්ල තමයි ඇත්තටම මම දකින්නේ ඔය අර අතනින් කෙලස් ග්‍රහණ වුන් නැත්තම් ඕරම්බාගයේ ටික විතරනම් කැඩුනේ. ඉතුරු වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරපාතික වෙලා මේ ඉතුරු ඒ කියන්නේ මේ අනාගාමී වුණාට පස්සේ තියෙන ස්වභාවය තමයි මම එතන මට වැටහෙන විදිහට මේ හිතෙන්නේ. හැබැයි ඒකත් තේරුම් අරන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ හිත කියලා දෙයකුත් අපිට පණවන්න බෑ. නිත්‍ය සංඥාවෙන් ගන්න බෑ. මොකද මේ ධර්මතාවයට යටත් මේකත් අනිත්‍ය නිරෝධ ධර්මයක්. ඒතකොට හිත කියන එකවත් පණවන්න පුළුවන් ස්වභාවයක් නෙවෙයි. ඒතන ස්වභාවයක් අනිත්‍යයි නිරෝධ ධර්මයක්. ඒතකොට අන්නේ පැත්තෙන් තේරුම් ගන්නකොට ඒ ස්වභාවයක් යම් කිසි තරමකට නුවණක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන කරුණ හරියටම හරි. හැබැයි ඔතනින් අල්ලන්න බෑ. මේක ක්‍රමක්‍රමයෙන් යන්න තියෙන අපේ රූපවල කෙලෙස් කැඩිලා නැත්තම් මේ සේරම හිතෙන් හදන්නේ කියන මට්ටමකට ගියොත් අපි දන්නේම නැතුව තව දෘෂ්ටියකට වැටෙනවා. එකක් තමයි විඥානවාදය කියන එක. භෞතිකවාදයෙන් මිදුණට විඥානවාදයට අහු වෙනවා. ඒතර විඥානවාදයටත් අහු නොවන ධර්මතාවයක් මේ තියෙන්නේ. ඒ නිසා තමයි මම කියන්නේ අර මේ අනිත්‍ය කියනකොට මම ඕකේ අනිත්‍ය බලනවා කියලා කියන්න ගිහිල්ලා අහු වෙනවා මේ ඇති වෙලා නැති වෙන ස්වභාවය. ඒතර ඇති වෙලා නැති වෙන එකට අහු වෙලා. ඒතර ඇති වෙලා නැති වෙන කතාව නෙවෙයි මේ කියන්නේ. සමුදේ යෙදුනොත් ඕක වෙනවා. සමුදේ යෙදුන්නේ නැත්නම් ඔහොම කතාවක් යෙදෙන්නෙම නැහැ. නිරෝධ ධර්මයක් උපදින්නෙම නැහැ. හටගන්නෙම නැහැ. අනේ නිරෝධ ධම්මං කියන පැත්ත තමයි අපි තේරුම් ගන්න ඕන මේ ලෝකෝත්තර දර්ශනයේදී. දැන් නිරෝධ ධම්මං කියන්නේ මේ ඇති වෙලා නැති වෙන එක නෙවෙයි. මොකද මට හුඟක් වෙලාවට අහන්න දකින්න ලැබෙනවා මේක මේ ක්ෂණයකට හටගෙන නැති වුණානි. ඒ නිසා නිරෝධයි. ඒ නිසා නෙවෙයි නිරෝධ. මේක අபிසංකේතයිතයි. එළිය නිත්‍ය කරන්න බෑ. පණවන්න බෑ. මොහතකටවත් දෙයක් කරන්න බෑ. මොහතකටවත් දෙයක් කරන්න උපද්දන ගතිය නැති නිසා නිරෝධ ධර්මය උපදින්නේ හටගන්නේ. හටගත්තනම් මතක තියාගන්න සමුදයට අහුවෙලා. ඒ හටගත්තු ක්ෂණයට අවිද්‍යාව යෙදිලා. ඒ ක්ෂණයකට ඇති වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇති වුණ මොහොතේ අවිද්‍යාව යෙදිලා. ඒකට මේ ඇති වෙලා නැති වෙන කතාව නිවේයි මේ මෙනෙහි කිරීම තුල දකින්නේ. අபிසංකතං අபிසංකේතයිතං කියනකොට හේතුප්‍රත්‍ය නිසයි හටගත්තේ. ඒ හටගත්තෙත් ඔය අபிසංකේතයිතයි කියනකොට ඔගේ අවිද්‍යාවපත්ත පේනවා. මේ හිතෙන් සකස් කරපු දෙයක් කරලා අරගෙන එතෙයි ඉතින් සකස් කරපු බව නොදැක්ක නිසා එතකොට ඒක දැන් මේ කියන්න ඕන හින්දා හිතෙන් සකස් කරපු කියලා කියන්න වෙනවා. ඒ වුණාට දැන් අපි ඇහැයි රූපේයි චක්කු විඥානේ පිරිසිඳ දකිනකොට ඇහෙනුත් මිදෙනවා රූපෙනුත් මිදෙනවා. ඇහැයි රූපේ නැත්තම් චක්කු විඥානේත් උපදින්න බෑ කියලා ධර්මතාවයක් තියෙනවා. ඇහැයි රූපේ තිබුණත් තමයි චක්කු විඥානේ උපදින්නේ. ඇහත් පටිච්ච සමුප්පන්න නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පන්න සමුදේ වෙලා හටගත්තු ඵලයක් නම් රූපෙත් පටිච්ච සමුප්පන්න නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තු ස්වභාවයක් නම් අවිද්‍යාව නොයදෙන මනසට ඔය දෙකම නිරෝධ ධම්ම උපදින්න බෑ ක්ෂණයකටවත්. ඇයි? අවිද්‍යාව ප්‍රත්‍ය වුණත් විතරයි හටගන්න පුළුවන්. අවිද්‍යාව ප්‍රත්‍ය නොවුණා නම් අවිද්‍යාවෙන් උපදින දේවල් උපදින්න බෑ. හරියට වතුරේ ඉන්න බල්ලා වගේ ඒක තේරුම් ගන්න. එතකොට එහෙම තත්වයක චක්කු විඥානයක් උපදින්න පුළුවන්ද? චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. එතකොට ඒ අසති කතාව නිරෝධ කතාව විතදිලා නැහැ. හටගෙන නැහැ. අන්න ඒ මට්ටම මම මේ මෙතෙන්ට ආවේ ඒක ඒ ආයතනකින් කියනකොට අපිට ඔක පැහැදිලි කරන්න ලේසි. නැත්තම් කනයි ශබ්දෙයි සෝත විඥානේ ගන්න. එතකොට ඒ ධර්මත් නිරෝධ ධර්ම කියලා පජානාති වෙනකොට මේක ක්ෂණයකට හටගෙන නැති වෙන කතාවකට යන්නේ නැහැ. අවිද්‍යාව තිබුණා නම් උපදිනවා. අවිද්‍යාව නැත්නම් උපදින්න බෑ කියන පටිච්ච සමුප්පන්න ස්වභාවය දකිනවා. ඔය ස්වභාවයම අපිට දකින්න තියෙනවා මන ධම්ම මනෝ විඥාන කියන එකට. මන ධම්ම මනෝ විඥාන. හැබැයි එතන අල්ලන්න එච්චර ලේසි නෑ අර කෙලස් ටික කැඩිලා නැත්නම්. හැබැයි තේරුම් ගන්න ඕන සලායතනෙම ඔය ධර්මතාවයට යටත්. එතෙන්ට තමයි යන්න ඕන තැන. ඒකට වැඩපිළිවෙලක් ඉතින් ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි කෙලින්ම මේවා මුකුත් නැහැ කියන්න ගියොත් එහෙම කතාවක් නෙවෙයි මේ කියන්නේ. මොකද බුදුදහම පැහැදිලිවම ඇත නැත කියන දෙකට වැටෙන්නේ නැත කියන එකට වැටෙන්නේ නැහැ. අපි හුඟක් වෙලාවට ඇත එකෙන් මිදෙන්න නැත කියලා කියන්න හදනවා. එහෙම කතාවක් නෙවෙයි මේ. සමුදේ යෙදෙනකන් තියෙනවා. සමුදේ යෙදුන් නැත්නම් උපදින්නේ නැහැ. මේක මට නම් පැහැදිලි කරන්න තියෙන හොඳම උපමාව අර වතුරේ හදන බල්ලා වගේ කියලා. අවිද්‍යාව යෙදෙනකන් ඕක ගැන කතා කරන්න පුළුවන්. අවිද්‍යාව යෙදුනේ නැත්තම් උපදින්නේම නැහැ. නූපදින ධර්මයක් කියලා තේරුම් ගැනීම තමයි මේ නිරෝධ ධම්මන්ති පජානාති. එතන තමයි මේ ආර්ය දර්ශනයේ නිරෝධයේ ඥානය එන්නේ. නිරෝධ ධම්මං. ඒතර නිරෝධයේ ඥානය ආවොත් විතරයි දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං අයං උච්චති සම්මාදිට්ඨි සම්මාදිට්ඨිය තියෙන්නේ. ඒතර මෙන්න මේ නිරෝධයේ ඥානය කියන එක හරි වැදගත්. නිරෝධය කියන්නේ හටගෙන නැති වෙන එක නෙවෙයි, නූපදින හටගන්න හේතු නැත්තම් හටගෙන නැහැ, ඉපදිලා නැහැ. අන්න එහෙම ධර්මතාවයක් නේද අපේ මෝඩකමට මේ උපද්දගෙන අපි කතා කරන්නේ. අවිද්‍යාව මත පනෝගෙන පරිහරණය කරන්නේ අපි, ඇසුරු කරන්නේ, නිශ්චිතව ඉන්නේ. ඒතර අනිශ්චිතෝච විහෙරති වෙන්න මාර්ගයක් නේද මේ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ පෙන්නලා දෙන්නේ. ඒක තේරුම් ගත්තා නම් මෙතනත් මේ කියන්නේ ඒකමයි, කිසිම වෙනසක් නැහැ. මොකද මේ සමුදය ධම්මානුපස්සී වෙන හැටි කියන්නේ ප්‍රථම ධානයේ සමුදය බලන්න, ද්විතීයික ධානයේ සමුදය බලන්න, ඔය 11 වෙනි සමුදය ධම්මානුපස්සී වෙන. මොකද්ද සමුදය? ඕක අභිසංකතයි අභිසංචේතයි. ඒතර සමුදය ධම්මානුපස්සී වුණොත් ඡාරය දර්ශනයේ විදිහට අනිත්‍යක වැඩෙනවාමයි කියන ධර්මතාවයක්. පැහැදිලි ඇති කියලා හිතනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තාම පැහැදිලි. ඇත්තටම නූපදින ධර්මතා විරෝධය කියන්නේ ඇත්තටම නොඉපදුන ධර්මතාවයක් ඉපදුනා කියලා වැරදි අදහසකින් එක්කද පොග්ගලගේ මාතමගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවැනි එක ඇත්තටම මේ දැන් මෙතනයි සමතය මුලින්ම වඩන්න කියලා තියෙන්නේ. මේ කියන්නේ සමත පූර්වාංගම විදර්ශන ක්‍රමයේද මෙතන මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. පෙරවන් සර්ණ.
ඔව්, මෙතෙන්දී මේ සමතයෙන් ප්‍රතිඵල ලැබපු කෙනෙකුට ඒක තව ටිකක් දියුණු කරගන්න හැටි කියන්නේ එක පැත්තකින්. ඒක පැහැදිලි ඇතිනේ. එතකොට ඒක සමත පූර්වංගම විදර්ශනාවට දාන්නත් පුළුවන්. හැබැයි මං දකිනවා ඔය මොන විදිහකට හරි විදර්ශනාවෙන් පටන් ගන්න කෙනෙකුට වුණත් මෙන්න මේ නිරෝධ ධම්මන්ති පජානාති කියන එක වැදගත්. මේ සමුදය බලන්න ඕන කියන එක වැදගත්. එතකොට සමුදය ධම්මානුපස්සී වෙනවා කියන එක මෙතන තියෙනවා. ඒක තේරුම් ගන්නයි ඕන. මේ වෙන වෙන වචන වලින් කියලා තියන්නේ මේ සතර සතිපට්ඨානේ සමුදය ධම්මානුපස්සී වෙන්න කියපු එකමයි. ඒ සමුදය තමන් තුලින් බාහිරෙන් නෙවෙයි දකින්න ඕන විදර්ශනාවේදී, ආර්ය දර්ශනයේදී කියන එකයි. ඒකෙදි සාක්ෂාත් වෙන්නේ මේක නිරෝධ ධර්මයක්. මේ වැඩෙන්නේ අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව කියනකොට අපි අර කතා කරලා තියෙන අනිච්ච සංඥා සූත්‍රෙදි හැම ඉතිරූපං ඉතිරූපස් සමුදේය ඉතිරූපස් සත්තංගම. ඒතර එතනක් තියෙන්නේ සමුදේ බැලීම. ඒතර මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන අනිච්ච සංඥාව කියන්නේ සමුදේ දකින්න. ඇයි සමුදේ දකින්න ඕන? එතකොට තමයි මේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙන්නේ. මේ සමුදේ තියෙනකන් විතරනේ ওই ඵලය. සමුදේ නැත්නම් ඕක ගැන කතා කරන්න බෑනේ. ඒ කතා කරන්න බැරි මොකද? උපදින්නේ නැහැ. හටගන්නේ නැහැ. නූපදින ධර්මයක්. එතකොට මේ නූපදින ධර්මයක් කියන නුවණ නිරෝධයේ ඥානය. හැබැයි ඒක අපි තේරුම් ගන්න ඕන මේක කතා කළාට අපි ඉන්නේ නිරෝධයේ නෙවෙයි. අපි ඉන්නේ කාම ලෝකේ. අපිට ගොඩක් දේවල් තියෙනවා. නිරෝධ ධර්මයේ මේ තර්කයට අහු වුණාට ප්‍රත්‍යක්ෂ මට්ටම නෙවෙයි. එතකොට මේ නිරෝධ නොවන නිසායි මේ ධානයක් දෙයක් වෙන්නේ. චේතෝ විමුක්තිය දෙයක් කරගන්න. දෙයක් කරගත්තු ගමන් කවුද ඔකට සමාදෙන්නේ? මම සක්කාය දිට්ඨිය. මට පුළුවන් මේ ධානයට සමාදෙන්න. මට චේතෝ විමුක්තිය තියෙනවා. මට සමාධිය තියෙනවා. ඒක අපි මම කියන වචනේ නොකියුවට ඔක හැංගිලා තියෙනවා. ඇයි හැංගෙන්නේ? අර දෙයක් කර ගැනීම තුල. එතකොට තේරුම් ගන්න ඕන දැන් අපි ඉන්නේ නිරෝධයේ නෙවෙයි. ඒ කියන්නේ රහතන් වහන්සේගේ මට්ටමේ නෙවෙයි. එතකොට අපි ඉන්න මට්ටමෙන් මිදෙන්න මාර්ගයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ප්‍රථම ඥානය ලබාගත්තු කෙනාටත් තාම කෙනෙක් ඉන්නවා, දෙයකුත් තියෙනවා. ධානය කියලා දෙයක් තියෙනවා. ඒකට සමාදී ඉන්න මට පුළුවන්. සක්කාය දිට්ඨිය තියෙනවා. ඒතර මේ නිරෝධේ ඥානය තුල ඒකෙත් සමුදය බලන්න. ඒ ධානය කියන එකෙත් සමුදේ බලන්න. සමුදේ බැලීම තුළ මොකද්ද සාක්ෂාත් වෙන්නේ, අවබෝධ වෙන්නේ? මේ ඇතිකල්හි නෙවෙයි, මේ අවිද්‍යාව තියනකන්නේ ඔක දෙයක් කළේ. අවිද්‍යාව නැත්තම් ඔක උපදින් නැති ධර්මතාවයක්. අපේ මෝඩකමට උපද්දගත්තට රහතන් වහන්සේගේ මනසට, අවිද්‍යාව දුරුවන මනසට ඔක දෙයක් වෙන්නේ නැහැ. දෙයක් වුන් නැත්තම් ඒ දේ පරිහරණය කරන මම පිහිටන්නේ. යන්න ඔතනයි ඒ අපිට මූලිකව වැදගත් වෙන්නේ. ඒතර මේ නිරෝධ ධම්ම කියනකොට තේරුම් ගන්න ඕන දෙයක් කියලා ක්ෂණයකටවත් පණවන්න බෑ. ඒ පණවන්න බැරිකම, නිත්‍ය කරන්න බැරිකමටයි අනිත්‍ය කියන්නේ. අපේ මෝඩකම තියෙනකන් තමයි ඔක පණවන්නේ. මෝඩකමට පණවනවා. මෝඩකම යෙදුන් නැත්නම් උපදින්නේ නැති ධර්මතාවය. ඒ උපදින්නේ නැති ධර්මතාවය තමයි නිරෝධ ධම්මං කියන්නේ. ඔන්න ඔක තේරුම් ගත්තොත් මේ ඇති වෙලා නැති වෙන කතාවක් ගැන ගැටලු ටික නැති වෙනවා ඇත්තටම. ඒ කියන්නේ මේ ලෝකෝත්තර දර්ශනයේ තියෙන ලෝකේ උපදින හැටි නූපදින හැටි. උපදින්නේ ඉමස්මෙන් සති ඉතං හෝති, නූපදින්නේ ඉමස්මෙන් අසති ඉතං නහෝති කියන ධර්මතාවය. ඒක තමයි පටිච්ච සමුප්පන්න බව නැත්නම් ඉදප්පච්චේතාව කියන එක. නැහැ නිරෝධ ධම්මං කියන එක තමයි අපිච්ච ගොඩක් වෙලාවට මේ තේරුම් ගන්න අපහසු වෙලා තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පැහැදිලි.
ඒතර කොගලගේ මහත්මයා, එතකොට මේ දැන් ඔබතුමා ඇත්තම නිරෝධය කියන වචනේ අර්ථ දක්වන්නේ හට නොගත් ධර්මයක් කියන එකද? දැන් ඒක නේද ඔබතුමා සඳහන්
කරන්නේ? ඔව් පැහැදිලිවම. හට ගැනීම පැහැදිලිලා නැහැ.
ඒක එහෙම ඇත්තටම මේ ඒ වචනේ ඒ අර්ථ දැක්වීම ද හැමතරම තියෙනවා. නැත්නම් පාලි වචනේ හරි තේරුම එකද? එහෙම ඒක අපි කොහොමද ඒක සාක්ෂාත් වශයෙන් දැනගන්නේ?
නැත් තියෙන්නේ එකද හුවොත් නම් ඉතින් මේ තියෙන්නේ ගොඩක් වෙලාවට අපිට පරිවර්තන අහන්න ලැබෙන්නේ මේ අවබෝධයක් ඇති ලෝකෝත්තර දර්ශනයෙන්ද ලිව්වේ කියලා ඒක ඉතින් නුවණින් බලන්න වෙනවා. මේක අවබෝධ වෙන දෙයක්. මොකද Nirodhe ඥානං කියන එක ප්‍රඥාව වැඩිම තුල අවබෝධ කරන්න තියෙන දෙයක්. එතකොට ඒ දැන් අපිට දැන් පාළි වචන ටිකේ නම් ওই ටික තියෙන්න ඕන අනිවාර්යෙන්ම. හැබැයි බලන කෙනාට ওই දෙපැත්තෙන්ම තේරුම් කරන්න පුළුවන්. ලෝකෙට අයිති පැත්තෙන් තේරුම් කරන්න පුළුවන් මේක හටගෙන නැති වෙන දෙයක්. ඒ නිසා Nirodhay කියලා. ලෝකෝත්තර දර්ශනේ තියෙන කෙනාට විතරයි මේ ඕක පටිච්ච සමුප්පන්න දෙයක්. මේ ඇතිකල් හිමේවේ, මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන නුවණින් බලන්න පුළුවන්. එතකොට අපි අර පූර්ව ප්‍රතිපදාවේ ඉඳලා ලෝකෝත්තර ප්‍රතිපදාවට නැත්නම් ආර්ය ප්‍රතිපදාවට හැරෙන්න මේ ධහම නුවණින් විමසන්න වෙනවා. දැන් මේ සූත්‍රෙම මේ කෙනෙක් කියෙව්වොත් මේ 11ම ඔතන තියෙනවා අනිත්‍ය වඩන්නනේ, නිරෝධය බලන්නනේ. ඉතින් මේ ධානය ඇති වෙලා නැති වෙන එකක් නේ කියලා බලන්න පුළුවන්. එහෙන් බලන අය ඉන්නවා. හැබැයි මං හිතන්නේ නැහැ ඒගොල්ලන්ට සක්කාය දිට්ඨියවත් නැති වෙයි කියලා. මොකද නිරෝධයේ ඥානය එන්නේ නැහැ. නිරෝධයේ ඥානය නැත්නම් අර මං ඉස්සෙල්ලත් කිව්ව දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං නැති වුණොත්, එකක් හරි නැති වුණොත් සම්මාදිට්ඨිය එන්නේ නැහැ. ඔය හතරටනේ සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය ඇති වුණ නැත්නම් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති උනේ නැත්නම් එහෙම ආර්ය මාර්ගෙ වැඩෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය නැතුව අරිෂ්ඨාංගික මාර්ගෙ වැඩෙන්න බෑනේ. ඉතින් ඒ Nirodhe ඥානං කියන එක හරි වැදගත්. එතකොට මේ ධහමේ කියලා තියනවද නැද්ද කියන ප්‍රශ්නේ එන්නේ. ඔය නුවණ ආවොත් මෙතන Nirodhe කියන්නේ මොකද්ද කියලා ඒක නුවණ තියෙන කෙනාට විතරයි දකින්න පුළුවන්. නැත්තම් මේක කියවනකොටම හිතෙන්නේ මං අර දීපසරයක්ම කිව්වේ අසෝ ඉති පරිසංකික්කති ආන්තිකෝ ප්‍රමජ්ජානං අபிසංකතා අபிසංචේතයිත යංකෝ පනකෙන්චි අபிසංකතා අபிසංචේතයිත තදනිච්ඡන් නිරෝධ ධම්මන්ති වජනාති. එහෙනම් ඔය අනිත්‍යයි නිරුද්ධ වෙලා යන එකයිනේ මෙනෙහි කරන්නේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක ලෝකෙට අයිති කියලා ඉතින් එයාට තේරෙන්නේ නැහැ. මේ දර්ශනේ ආවුත් විතරයි එතන තියෙන අඩුව පේන්නේ. ඒකට දර්ශනේ වෙන්න ඕන නිරෝධ ධම්මං කියන එක, නිරෝධය කියන එක මේ ඇති වෙලා නැති වෙන කතාවක් නෙමෙයි, ඉපදිලා නැති හට නොගෙන. ඒතර රහතන් වහන්සේ කියන්නේ කීනා ජාති, ජාතිය ශේතලා ඉපදීම දුක් කළා. ඒතර ඉපදීම කියන්නේ මෙන්න මේ හටගන්න බව. හටගන්න බවයි නවත්තන්නේ. ඇයි ඉපදීම කියන්නේ? දැන් අපි මරුණයින් පස්සේ උපදින එකනේ අපිට ඔළුවට එන්නේ, එහෙම නෙමෙයි. මේ ෂණයක් පාසා මේ ස්කන්ධ උපද්දනවා. කන්දානම් පාතු බව අයං උච්චති ජාති. ස්කන්ධයන්ගේ පහළ වීමට ජාතිය කියලා කියනවා. ඒක රහතන් වහන්සේ ජාතිය ශේ කරලා තින්නේ. කීනා ජාති. අවිද්‍යාව දුරු වීමත් එක්කයි ජාතිය ශේ වෙන්නේ. ඇයි? අවිද්‍යාවෙන් පනෝන ඒවා අවිද්‍යාව දුරු වෙනකොට පැනවෙන්නේ. ඒකට මේ පැනවෙන්නේ නැහැ කියන්නේ උපදින්නේ නැහැ කියන එක. උපදින්නේ නැහැ කියන්නේ නිරෝධ ධර්මයේ නිරෝධ ඥානයි. මේක ඇති වෙලා නැති වුණා කිව්වොත් එතකොට ඇති වුණානි. දැන් නැති වුණ දෙයක් ගැන කතා කරන්න පුළුවන්. ඇති වෙලා නැති වුණ දෙය ඇයි අතීතේ ඇති වුණානේ? නැහැ ඇති වෙලා නැති වුණානේ. එතකොට කාලයටත් අහු වෙනවා. මේ නිරෝධ ධම්මං කියන එක කාලයට අහු වෙන්නේ නැහැ. මේ වර්තමානයේ ඇති වෙලා නැති වුණා නම් ඉතින් තව ටිකකින් ගියයි ඒක දැන් අතීතේනේ. දැන් නැහැනේ. ඉතින් අතීතයටත් අහු වෙලා වර්තමානයටත් අහු වෙලා. අනාගතයේ ඕක ඉදරන්නේ නැහැ. පේනවද මේ නිරෝධ ධම්මං කියන එක මං පැහැදිලිව කියනවා ඉපදිලා නැති බවයි හටගෙන නැති බවයි නිරෝධ ධර්මය කියන්නේ. මේක පොතේ තියනවද නැද්ද කියන එක නෙමෙයි බලන කෙනාගේ මානසික මට්ටම අනුව ඒක පේනවද නැද්ද කියන එකයි මෙතන තියෙන්නේ. ඒක හැම සූත්‍රෙම මේ බුද්ධ දේශනාව මේක තේරුම් ගත්තට පස්සේ පේනවා මේ හැම තැනම මේකනේ කියලා තියෙන්නේ. දැන් මේ අවබෝධය නැත්නම් මේ සූත්‍රෙම කියෙව්වොත් ලෝකයට ආයිතිපැත්තෙන් තේරුම් කරන්න පුළුවන්. මේ දර්ශනයේ ඇතුළ බැලුවොත් පේනවා මෙතන කොච්චර ගැඹුරක්ද මේ සමතේ විදර්ශනාවේ වෙනස කියන එක කියලා අදහසක් එනවා. පෙරුවන් සරණයි.
ඒක බොහොම මේ ඒ ආකාරයට බලන්න පුළුවන්. ඒ බැලීමෙන් ලොකු යහපතක් වෙන එක පැහැදිලි ඇත්තටම ඔබතුමා ගොඩක් තින්.
තෙරුවන් සරණයි ඔග්ගල මහත්තයා. ඒ කියන්නේ හට ගැනීමක් කවදාකවත් පවතින්නේ නැහැ. නමුත් ඒ භවතියට නොදැනුවත්කම නිසා අපි ඒ නොහට ගැනීම තුළ හට ගැනීමක් පැනවීමක් කරගන්නවා අවිද්‍යාව තුළ. ඒ තුළ තමයි අපි දුක් විඳින්න කියන අදහස් දෙතන පැහැදිලි කරගොල්ලගේ
මහත්තයා. ඔව් පැහැදිලිවම ඒක තමයි. ඒ කියන්නේ මේ නිරෝධ ධර්මයක්. ඒ කියන්නේ හට නොගත් ස්වභාවයක් තුළ හට ගැනීමක් ඇති කරන්නේ අවිද්‍යාව තුළ. ඒ කියන්නේ මෙන්න මේ ආයතන ක්‍රියාකාරීත්වය නොදන්න කමට අපි හට ගන්න ඕන උපද්දනවා. ඒ උපද්දන දේවල් ටික තමයි අපිට ලෝකේ වෙලා තියෙන්නේ. හැබැයි අපි දන්නේ ඕක මෝඩකමට උපද්දන දේවල් කියලා. අර මම නිතරම කියන්නේ වතුරේ ඉන්න බල්ලෝ වගේ උපද්දලා ඇසුරු කරනවා. උපද්දලා ඇසුරු කරනවා. අපිට කොයි වෙලාවකවත් නොවන නෑ මේක මෝඩකමට අවිද්‍යාවට උපද්දපු දෙයක් කියලා. ඒතට අවිද්‍යාවෙන් උපද්දපු දෙයක් කියලා දකින එකමයි නිරෝධය කියන්නේ. මොකද අවිද්‍යාවෙන් ඉපැද්දුවා නම් ඉපදිලා නැති දෙයක් මෝඩකමටම පණ උපදයන්නේ. අන්නතන් තමයි මේ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. එතකොට මේක ක්ෂණයකට ඇති වෙලා නැති වුණා කිව්වොත් ඒ ධර්මතාවේ පේන්නේ නෑ. ඇති වෙලා නැති වෙන දෙයක් තියලා නැති වෙන දෙයක් හරි තියෙනවනේ. එතකොට දැන් නිරෝධ කියනකොට ඔක දැන් පැහැදිලිව සූත්‍රවල තියෙනවා. මේ නිරෝධ කියනකොට මේ තමන්ගෙන් පටන් අරන් අමුදරුවෝ යානවාහන භවභෝග අරවා මේවා ඔහම ඉරහඳ තාරකා දක්වා යනවා. මේ එකක්වත් තැන වෙන්නේ නැහැ. මේ සේරම නිරෝධ ධර්ම. එතකොට මේ ලෝකය කියන්නේ නිරෝධ ධර්මයක්. එතකොට ඒක සලායතන ලෝකේ කියලා ඊළඟට එනවා. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ ලෝකේ නැත්තම් මේ ස්කන්ධ පරිහරණය රූප වේදනා සංඥා සංකාර විඥාන ඕවා සේරම නිරෝධ ධර්ම උපදින්නේම අවිද්‍යාව මත. ඒතර මේ මුළු ලෝකෙම නිරෝධ ධර්ම. හැබැයි අපිට මම ඉස්සෙල්ලත් මතක් කළා අපි ඉන්නේ නිරෝධෙ නෙවෙයි. අපේ මනස ඇච්චර වැඩිලා නැහැ. එතෙන්ට යන්න මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. මේ නිරෝධ ධර්ම ගොඩක් අපේ මෝඩකමට උපද්දගෙන නෙමේ පරිහරණය කරන්නේ කියලා දැක්මෙන් ප්‍රඥාව වඩන්න විදිහ තමයි මේ සතර සතිපට්ඨානෙ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් ඔය සේරගෙන තියෙන්නේ හැම එකේම පැහැදිලිව හුතට නුවණින් බැලුවොත් ඒ පෙන්වන්නෙම සමුදේ බලන්න. ඇයි සමුදේ බලන්නේ? එතකොට තමයි නුවණ එන්නේ මේ ඇතිකල්ලි මේ වේ. ඔය සමුදේ යෙදුම් නැත්තම් ඔක් ගැන කතා කරන්නවත් බෑ, උපදින්නේ නැහැ. ඒ උපදින්නේ නැති එක නිරෝධ ධර්මතාවයි. ඒකට මේ ඔබතුමා කිව්වා හරි, අවිද්‍යාව මතමයි උපද්දන්නේ. මේ ඇත්ත తත්වේ නිරෝධ ධර්ම කියන එක. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි බොහෝකින්.
පෙරවන් සරණයි. මම හිතන්නේ අපි අයපාරක් අර අත්තකනාග සූත්‍රය ගැන මේ හිත යොමු කරොත් මේ දැන් එතෙන්දෙත් ඒ අර අபிසංකතං අபிසංචේතිතං කියන ඒ වැටහීම ඇත්තටම ඒ එතනින්මත් තේරෙනව නේද මේ මේක මේ සකස් කරගත්ත දෙයක් ඒ අර ඒ එතනදී මේ මේක ඒ අර සමුදේ දැකීමක් වගේ දෙයක් නේද එතනින් කියවෙන්නේ. එතකොට දැන් එහෙම වැටහෙන කෙනාට මේක එහෙනම් හටගත්ත දෙයක් නං ඒකත් එක්කම අර මේ ඒ ඒකට පසුබිමින් තියෙන අවිද්‍යාව වැටුණා වගේ කතන්දරයක් නේද එතන තියෙන්නේ. ඉතින් එතකොට ඒ ස්වභාවය නැතිදැනම එතන හටගන්න නොහටගන්නා බවක් ඇති වෙනවා වගේ නේද කියලා මට හිතුණා. දැන් ඒකත් එක්කම මතක් වුණා අර දැන් ඔය කාරණා 11ම සඳහන් වෙනවා පොට්ටපාල සූත්‍රයේ. පොට්ටපාල සූත්‍රයේදී අහන්නේ බුදුහාඳුරෝගෙන් පොට්ටපාද පරිපරාජකය මේ අර අபிසංඥා නිරෝධය වෙන්නේ කොහොමද කියලා. ඒකට බුදුහාඳුරෝ කියලා දෙනවා ප්‍රථම ඥානයේ ඉඳන් ආකින්ඥාඥායතනය දක්වාම කෙනෙක් එකකින් එකකට ඉස්සරහට ගිහිල්ලා එතෙන්දී භික්ෂුවක් වටහා ගන්නවා කියලා තමයි මට මතක ඉදිරියට සඳහන් වෙන්නේ. මේකත් මම චේතනාවලින් නිපදවාගත දෙයක්. මේක මේ මේකෙන් වැළකුණා නම් හරි. ඒ කියන්නේ එතකොට අර මේ සූත්‍රය කියවු දෙයම තමයි කියලා තමයි මට හිතුනේ. එතකොට ඒකෙන් වැළකීච්ච ගමන් නිරෝධම් පුසති. ඒක නිරෝධය ස්පර්ශ කරනවා. අන්න එහෙම. ඒ කියන්නේ මේක ඒ අර අවිද්‍යාව වටහා ගැනීමත් එක්ක මේ අවිද්‍යාව මේ අවිද්‍යානි ඒ කියන්නේ අවිද්‍යාව නැති කල මේ හතර නොගන්නා ස්වභාවය දකින්න කියන එක වගේ හැඟීමක් තමයි මට ඇති වුනේ. මේ ගැන පොඩ්ඩක් මහත්මයාට කියන්න පුළුවන් බොහොම හොඳයි. තිරුවන් සරණයි.
ඔව් බොහොම හොඳයි. හරි වටිනවා. ඉතින් ඒ කියපු දේවල් ගාක් නිවැරදි කියලා හිතනවා. හැබැයි අර අන්තිමට කියපු දැන් මේ එතන අදහසක් එන්න පුළුවන් මේවා උපද්දන් නැතුව හිටියනම් හරි, චේතනා නැතුව හිටියනම් හරි කියලා. එතන අපිට එකපාරට ස්පර්ශ කරන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒ නිසා තමයි මේක ක්‍රමක්‍රමයෙන් මේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපිට කොයි වෙලාවකවත් කියන්නේ චේතනා හදන එක නවත්තන්න කියලා. ඒක අපි මේ කොහෙන්ද හදාගත්තේ? ඔව්.
ඒකට ඒ කියන්නේ පුද්ගලභාවයක් කියනවනේ.
නෑ, ඒක කරන්න බැරි දෙයක්. ඒක කරන්න උත්සාහ කරන්නත් එපා. නෑ, හිත නැති කරන්න නෙවෙයි මේ හදන්නේ.
නෑ, මම කියන්නේ
කියලා තියෙන්නේ.
ඔව්.
එතකොට තේරුම් ගන්න ඕන හටගන්නා ස්වභාවය දකිමින් ඉන්න ඉතිපටි සංචික්කති වෙන්න කිව්වේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන.
ඔව්
ඔව්. ඒ වැඩ පිළිවෙල. එතකොට අපි අර ප්‍රතිඵලය ගැන කතා කළාට ප්‍රතිඵලෙන් අපිට පටන් ගන්න බෑ.
බෑ.
කෙනෙක්. ඔව් ඔව්. එතකොට ඒ අපි මාර්ගයයි තේරුම් ගන්න ඕන. ඒ සඳහායි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ මෙන්න මේ ඉතිපටි සංචික්කති. මෙන්න මෙහෙම මෙනෙහි කරන්න. මොකක්ද මෙනෙහි කරන්නේ? ඔකත් අபிසංකතයි අபிසංචේතයිතයි. එතකොට ඒක හේතු ඇතුව හිතට පෙන්නලා දෙන්න ඕනේ. ඒකයි මෙනෙහි කරනවා කියන්නේ. එතකොට මේකත් මේ මනසෙන් සකස් කරපු දෙයක් නේ. අපි මේ දෙයක් කරලා පනෝගෙන ඉඳලා තියෙන්නේ කියලා නුවණක් එනවා. ඒ හැබැයි ආයේ හටගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මේ හටගන්නකොට ආපහු හිත ප්‍රතිසංචික්කති කරන එකයි මේ කරන්න තියෙන්නේ. ඒ ටික මං හිතන්නේ දැන් තව තව පැහැදිලි වෙනවා මේ සාකච්ඡා කරනකොට. ඒකම මං මේ දැන් අපේ වෙලාවත් යන හින්දා මේ සූත්‍රේ තව ලස්සන ටිකක් තියෙනවා ඊට පස්සේ මේ කියන දැන් එවං උත්තේ දසමෝ ගහපති අට්ඨකනාගරෝ ආයස්මන්තං ආනන්දං හේතද වෝච. අන්න දැන් දසම ග්‍රහපතිය ආනන්දහමඳුරන්ට ওই ටික අහගෙන ඉඳලා මෙන්න මෙහෙම කියනවා. කියන්නේ මොකද්ද? සේ බන්තේ ආනන්ද. ඒකට නිකන් උදාහරණයක් මෙන්න ඕක මෙන්න මේ වගේනේ ආනන්ද සාමින්හන්ස. පුරිසෝ ඒකංව නිදිමුකං ගවේසන්තෝ. සකිදේව ඒකාදස නිදිමුඛානි අධිගච්ඡෙය්‍ය. එක නිදිමුඛයක් හොයන කෙනාට සකිදේව ඒකාදස 11ක් නිදිමුඛානි අධිගච්ඡෙය්‍ය. 11ක්ම හම්බ වුණා. එකක් හොයන කෙනාට 11ක්ම හම්බ වුණා. ඒව මේකෝ අහං බන්තේ. ඒකං අමත ద్వාරං ගවේසන්තෝ. අමත ద్వාරේ නිවන් දොරක් එක නිවන් දොරක් හොයන කෙනාට සකිදේව ඒකාදස අමත ద్వාරාණි අලත්තං භාවනාය. 11ක්ම ඒකාදස කියන්නේ 11ක්. අමත ద్వාර නිවන් දොරවල් 11ක්ම ලැබුණා. සෙය්‍යතාපි බන්තේ. ඒකට මොන වගේද කිව්වොත් පුරිසස්ස අගාරං. අගාරං කියන්නේ නිවසක්. එතකොට පුරුෂයාගේ නිවසක්. ඒකාදස ద్వාරං. ඒ නිවසේ දොරවල් 11ක් තියෙනවා. අන ගෙයක් තියෙනවා. ඒකේ දොරවල් 11ක් තියෙනවා. සෝතස්මින් ආගාරේ. සෝතස්මින් අගාරේ ආදිත්තේ. මෙන්න මේ ගෙදර ගිනි ගත්තහම. සෝතස්මින් අගාරේ ආදිත්තේ. මේ දොරවල් 11ක් තියෙන ගෙදර ගිනි ගන්නවා. ඒක මේකේන පි ద్వාරේන සක්කුණෙය්‍ය අත්තානං සොත්තිං කාතුං. දැන් ගේ ඇතුලේ ඉන්නකොට ගේ ගිනි ගත්තොත් දොරවල් 11ක් තියෙනකොට එක දොරකින් එළියට පැනලා බේරෙනවා වගේනේ. ඒව මේව කොහොම බන්තී මේ සංඒකා දසන්නං අමතද්වාරාණං. ඒක මේ කේන පි අමතද්වාරේන සක්කුනි සාමි අත්තානං සොත්තිං කාතුං. මෙන්න මේ කියපු නිවන් දොරවල් 11ක් අන්න ඒ වගේ. දැන් හරි වැදගත්. මොකද අපි ගේ ගිනි ගන්නකොට 11ෙන්ම දුවන්න යන්නේ නැහැ නේ එළියට. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ 11ම වඩන්න ඕනද කියලා. නෑ, මේ හැම එකකින්ම නිවන් අවබෝධ කරීමේ හැකියාව තියෙනවා. හරියට අර ගිනිගත් ගෙදරට දොරවල් 11ක් තියෙනා වගේ ගින්නෙන් බේරෙන්න. එතකොට අන්න ඒකත් හරි වැදගත්. මේ ගෘහපතියා මේක තේරුම් ගත්ත හැටි උපමා කරලා පෙන්නනවා. එක නිවන් දොරක් හෙව්වහම 11ක්ම කියා දුන්නානේ. එතකොට මේ එකකින් පුළුවන්කම තියනවානේ නිවන් අවබෝධ කරගන්න කියන එක. එකත් රතන එන ප්‍රශ්නවලට එතනිනුත් උත්තරයක් තියෙනවා. එතකොට මේ ඔක්කොම වඩන්න ඕනේ. වැදගත් වෙන්නේ අපි කොහොමද මේ විදර්ශනය කරන්නේ කියන එක. අන්න ඒක තේරුම් ගන්න ඕන. එතකොට සෝ ඉතිපටි සංචික්කති කියන එක තේරුම් අරන් ඉන්න කෙනාට විතරයි. මම අර මුලිනුත් කිව්වා මේක හැමෝටම කරන්න බෑ. මේ ධහම අහලා නුවණින් තේරුම් අරන් හිටිය කෙනාට තමයි ධානයක් වැඩුණ දවසක ඒකෙන් එළියට ඇවිල්ලා ඒ ධානය ගැනත් මෙනෙහි කරන්න පුළුවන්. ඔකත් අபிසංකතයි අபிසංචේතයි ඉතින්. එහෙම කරන්න මතක් වෙන්නේවත් මෙන්න මේ ධහමාල තේරුම් අරන් හිටියොත් තමයි. ඒක තමයි මේ සමුදය දකින්න ඕන නේද? බුදුරජාණන් වහන්සේ මේ ඒකායන මාර්ගයේ විදිහට සතිපට්ඨානය පැනෙව්වේ සමුදය ධම්මානුකස්සී වෙන්න. අපිට අර පළේ විඳ ඉඳී තියනවාද කියා බලබලා ඉන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒ මොකක් හරි දෙයක් තියෙනවා නම් සමුදය ධම්මානුපස්සී වෙන්න. එතකොට තමයි සතර සතිපට්ඨානේ ඒකායන මාර්ගයේ වැඩෙන්නේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ නැත්තේ ඕක. ඵලය ඇති වෙනව නැති වෙනව බලබලා ඉන්නවා මිසක් හටගත්තේ කොහොමද කියන පැත්ත හොයන්නේ නැහැ. දැන් මෙතන බොහොම පැහැදිලිව කියනවා මේ හටගත්තු විදිහ. ගත අபிසංකතයි අபிසංචේතයි තයි කියලා ඵලය නෙමෙයි මේ බලන්නේ. ඵලය හටගත්තේ කොහොමද? එතකොට අර හිත උනත් චේතනා උනත් චේතනා මේ නවත්තන එක නෙමෙයි. ඒව හටගත්තේ කොහොමද කියලා බලන එක තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. එතකොට හටගත්තේ කොහොමද කියලා දැකීම තුළ ඒ සමුදය දුරු වෙන්නේ සමුදය අවබෝධ කරගත්තොත්. සමුදය දුරු වුණත් තමයි ඵලය නිරෝධ වෙන්නේ. අන්න ඒ පැත්තෙන් අපි තේරුම් ගන්න ඕන. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව මේ මාර්ගයේ විස්තර කරලා තියෙනවා. ඒක තේරුම් ගත්ත කෙනාට ඔය කියපු විදිහට යම් කිසි නීවරණයකටපත් වුණොත් එයාට හැකියාව තියෙනවා විදර්ශනයක් කරලා ඒ ප්‍රතිඵල ලබන්න. අන්න ඒ වගේ අදහසක් තමයි ඉතින් මේ සූත්‍ර වලින් ගන්න තියෙන්නේ. තවත් 50 හරි අහන්න තියෙනවා නම් අහන්න, අපිට පොඩි වෙලාවක් තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොගලගේ මහත්මයා. මේ මෙතනදී ධම්ම උද්දච්ච සහ අනිකුත් භාවනා ක්‍රම එයක් ගැන මේ සඳහන් වීමක් සූත්‍ර දේශනා සඳහන් වීමක් නැහැ. ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා කොගලගේ මහත්මයා. තෙරුවන් සරණයි.
ඔව්, ඒ විශේෂ වචන නම් මොකුත් නැහැ. ඉතින් මම ඒවා වැඩිය මං දන්නෙත් නැහැ. මේ මට පේන එකම දේ මෙතන පැහැදිලි මාර්ගයක් පෙන්නනවා. මේ 11න් ඕන එකක් ලබා ගත්තොත් කරන්න තියෙන ඊටි කටි සංචික්කති මෙන්න මෙහෙම මෙනෙහි කරන්න එකක් ගැන. කොහොමද මෙනෙහි කරන්නේ? ආයම්පිකෝ දැන් මොකක් කරි උපේක්ඛා චේතෝ විමුක්ති නෙත්තා චේතෝ විමුක්ති අභිසංකතා අභිසංචේතයිත. එච්චරයි. මේක අභිසංකතයි අභිසංචේතයිත. හැබැයි මේ පාළි වචන දෙක පාඩම් කරගෙන කියන එක නිවේය යතන අදහස් කරන්නේ. අපි මේ කරන්න ඕන මොකද්ද කියලා මතක් කරගන්නයි ඒක කියන්නේ. මොකක්ද අභිසංකතයි අභිසංචේතයිත. එතකොට අපි දකින්න ඕනේ ඇයි මේ අභිසංකතයි කියන්නේ? ඇයි මේ අභිසංචේතයිතයි කියන්නේ? අන්න ඒක දැක්කොත් ඕනම දෙයකට මං හිතනවා ඔය මොන වචනෙන් කිව්වත් මේ අවශ්‍ය දේ නම් සිදු වෙනවා. ඔය වචන දැන නොගෙන හිටියා. දැනගන්න තියෙන මතක තියාගන්න දේ තමයි මේ මෙනෙහි කරන්නේ කොහොමද? යම් කිසි දෙයක් තියනවා නම් ඒක හටගත්තේ කොහොමද කියලා බලන්න කියන එක තමයි ඔය සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. සමුදය ධම්මානුපස්සී වුණොත් විතරයි අපි සතර සතිපට්ඨානෙ ආරම්භ කරන්නේ. මතක තියාගන්න, ආරම්භ කරන්නේ සමුදය ධම්මානුපස්සී වුණොත් විතරයි. එහෙම නැතුව වෙන මොනවා කළත් අපි සතර සතිපට්ඨානෙ නැතුව, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු එකම මාර්ගය නැතුව වෙන වෙන දේවල් තමයි කර කර ඉන්නේ. ඉතින් ඒව පෙරණ දේවල් සමහර විට පූර්ව ප්‍රතිපදාව වෙන්න පුළුවන්. ඒ කියන්නේ නීවරණ යටපත් කරන ක්‍රම වෙන්න පුළුවන්. ඒකට මෙතන දැන් මේ අභිසංකත අභිසංචේතයිත බව දකින්න එක පැත්තකින් දහම දැනගෙන තියෙන්න ඕන. දහම නොදන්න කෙනාට මේක කරන්න බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් පෙන්නලා තියනවා කියන එක අහලා දැනගෙන තියෙන්න ඕන. දෙවෙනි දේ තමයි ඒක කරන්නේ කොහොමද කියලා නුවණක් ඒක තමන් ඇති කරගන්න ඕන. කොහොමද මේ අභිසංකතයි කියලා පෙන්වන්නේ? කොහොමද මේ අභිසංචේතයිතයි කියලා පෙන්වන්නේ? ඒ පැත්ත තමයි පුළුවන් තරම් ප්‍රශ්න කර කර හොයාගන්න ඕන. මොකද ඒක දැනගත්තොත් විතරයි ඔය කියන අවස්ථා, ඒ කියන අවස්ථා ඔක්කොම ටික මම දකින්නේ අර නීවරණ යටපත් වුණ අවස්ථා, පූර්ව ප්‍රතිපදාවෙන් ලබා ගන්න අවස්ථා 11ක් ඔය තියෙන්නේ සමතෙන් ලබා ගන්න අවස්ථා. ඒකට ඒකක් විදර්ශනය කරන්න හැකියාව තියෙන්නේ මෙන්න මේ දහම් කරුණු නුවණින් විමසලා තේරුම් අරන් හිටියොත් තමයි. නැත්නම් අපිට වෙන්නේ අර විදර්ශනය කරනවා කියලත් අපි අර එක්කෝ වචන ටිකකට දාන්න උත්සාහ කරයි. එහෙම නැත්නම් මේ ලෝකෙට අයිති ස්වභාවයක් කියයි. එතකොට මම අර මුලින්ම අපිට පුරුදු වචන ඇහුවත් මම ඒක මගේ ඇරෑර මම මේ කියන්න උත්සාහ කරන්නේ ඒකයි. දැන් ඔය කියන්නේ මේ රූප නාම රූප වෙන් කරනවා නේද? ඒ පැත්තෙන් හොයනවට වඩා හොඳයි මෙන්න මේ ධර්මතාවය, මේ Nirodhaය දකින්න. මොකද පජානාති වෙන්න ඕන මේ අනිත්‍ය බව නිරෝධ ධම්මන්ති. මොකක් අනිත්‍යයි නිරෝධ ධම්මන්ති පජානාති. ඒකට ඊට කලින් ඒක පජානාති වෙන්න අනිත්‍ය කියන්නේ මොකද්ද, නිරෝධය කියන්නේ මොකද්ද කියලා නුවණක් ඇති කරගෙන තියෙන්න ඕන. නැත්නම් අපිට ඒක පජානාති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි අර නියම විදිහට සමුදේ නෙවෙයි බැලෙන්නේ. ඔක දැනගෙන හිටියේ නැත්තම් ලෝකෙට ආයේ පැත්තකට ඔක හැර වෙනවා. මේකත් ඇති වෙලා නැති වෙන දෙයක් නේ. ওই ධානය හැම තිස්සෙම තියෙන්නේ. නීවරණයටපත් වුණොත් විතරයි ධානය තියෙන්නේ. නීවරණ ගොඩේ තිබුණත් ධානය නැති වෙනවා. ඉතින් ඒකත් අනිත්‍යයි. ඒකට ඒක තේරුම් ගන්න ඕන. තාම ඒක දෙයක් කරගෙන අර අපිට නැති වෙන හින්දා අනිත්‍යයි. ඒකට මේ පුද්ගල සංඥාවෙන් නේද ඔබ කියන්නේ? මේ දෙයක් කරගෙන නේද ඔබ කියන්නේ? හැබැයි අපි දැක්කොත් මේකත් විසංකතයි අභිසංචේතයි. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ හිතෙන්ම සකස් කරන ලද්දක්. එතකොට අපිට පුළුවන් වුණාද බැරි වුණාද කතාවක් නෙවෙයි මේ තියෙන්නේ. සමහර වෙලාවල තියෙනවා සමහර වෙලාවල නැති කතාවකුත් නෙමෙයි. ක්ෂණයකට හරි ඇති වෙලා නැති වෙන කතාවකුත් නෙවෙයි. මේ ඇතිකල් හිමේවි මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන නිරෝධ ධර්මයක්. නිරෝධ ධර්මයේ උපද්දගත්තේ අවිද්‍යාව මත අපේ මුලාව මත කියනා වගේ දැක්මක් එන්න ඕන. අන්න ඒක තේරුම් ගන්නකම් මේ දහම පුළුවන් තරම් විමසන්න ඕන කියන එක තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඒකට එක එක නම් දෙන්න පුළුවන් මන් දන්නේ නැහැ ඒ පාළි වචන. ඉතින් මම එච්චර ඒක හොයන්නේ. මම බලන්නේ මෙන්න මේ මේකද මේ නිවන් මාර්ගය නැත්නම් ආර්ය මාර්ගයයි ලෝකෙට අයිති මාර්ගයයි ලෝකෙන් එතෙර වෙන මාර්ගයයි පැහැදිලිව වෙන් කරගන්න මේ හැම සූත්‍රයක්ම උදව් වෙනවා කියන තැන ඉඳන් තමයි මම මේ දහම හොයන්නේ විමසන්නේ. පෙරවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ ආශ්‍රය මහත්තයා දැන් අර සිතින්ම සකස් කරනවා. ඒ කියන්නේ අපිට දැන් ලෝකේ ගෝචර වෙන්නේ විඥානයේ එක්කනේ. එතකොට අපි ඒ කියන්නේ නාම රූප. ඒ කියන්නේ අපි අර කී වතුර පේන බල්ලා වගේ කියලා. ඒ එතකොට අපිට මේ සිතින්ම සකස් කරන අපි හිතන පැටර්න් එකම වෙන හැටි අපිට හිතා ගන්න පුළුවන්. ඒක තමයි විඥානවාදයකට වැටෙනවා කියලා කියේ මොනවාගේ අවස්ථාවක්ද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න පුළුවන්ද? බොහොම පිං.
ඔව් ඒක බලන්න අපිට හිතෙනවා ඔය එළියේ තියෙන රූප නෙවෙයි හිතෙන් හදන ඒවා. එළියේ තියෙන රූප නෙවෙයි හිතෙන් හදන. ඒක ඇත්ත තමයි. ඇත්ත වුණාට අපි නියම ඇත්ත තාම දැක්කේ නැහැ. ඒ කියන්නේ මේක මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය නෙවෙයි ඒ දැකලා තියෙන්නේ. තාම දැනගත්තු දේකුත් තියෙනවා දැනගත්තු කෙනෙකුත් තියෙනවා. එළිය නෙමෙයි භෞතික නෙවෙයි. හැබැයි හිතෙන් හදන ලෝකයක් තියෙනවා. එතකොට ටික ටික මතයකට එනවා එළිය මොකවත් නැහැ. සේරම හිතෙන් හදන. ඉතින් සේරම හිතෙන් හදන්නේ කිව්වට ඉතින් ඒත් හිතෙන් හැදීවකුත් තියෙනවා හිතෙන් හදන කෙනෙකුත් ඉන්නවා. එතකොට විඥාණයෙන් නිර්මාණය කරපු ලෝකයක අපි ජීවත් වෙනවා. එතකොට ඒක විඥානවාදී. එතකොට ඕවා තමයි අහුවෙන්නේ නැත්තේ අර ඉතින් ඒකත් ඇති වෙලා නැති වෙනවනේ. ඇති වෙලා නැති වෙනවා තමයි. ඒක ඇත්තක්. හැබැයි ඒ ඇත්ත ලෝකෙට අයිති. හැම හිතක්ම ඇති වෙලා නැති වෙනවනේ. ඕක ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. ඒක ඇත්තක්. ඒ වුණාට ඒ ඇත්ත ලෝකෙට අයිති. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි අර හුඟක් වෙලාවට අපි තැනක නවතිනවා. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන තැන. ඒක ඇත්ත. හැබැයි ඒ ඇත්ත ලෝකෙට අයිති. පෙර නොතිබීම හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඉතින් පෙර නැතිබීම හට ගන්නවා කියවන් අතීතේ තිබිලා නැහැනේ. අතීතේ බලලා වැඩක් නැහැ. ඉතුරු නැතුව නිරුද්ධ වෙන හින්දා අනාගතේ බලලා වැඩකුත් නැහැ. එතකොට අපි තැනකට එනවා. එහෙනම් මේ වර්තමාන සිද්ධිය වර්තමානශනේ. දැන් පෙර නැති බීම හටගත්තට ඉතුරු නැතුව නිරුද්ධ වුණාට අතීතේ අනාගතේ ගියාට වර්තමානයක් තියෙනවනේ. ඒතර වර්තමානේ මේක තියෙනවා. ඒතර වර්තමානේ තියෙන තැන තමයි මේ බුදුරජාණන් වහන්සේ විදර්ශනා කරන්න කියන්නේ. අතීතේ ගෙවිලා ඉවරයි ඒක වැඩක් නැහැ. අනාගතේ ඇවිල්ලා නැහැ ඒකත් වැඩක් නැහැ. හැබැයි වර්තමානේ කරන්න වැඩක් තියෙනවා. පච්චුප්පන්න යෝ ධම්මං තත්තත්ත විපස්සති. වර්තමානේ ධර්මයක් තියෙනවා නම් එතන එතනම විදර්ශනා කරන්න. ඒ විදර්ශනා කිරීමේදී මූලික අපි පටන් ගන්නේ බාහිරෙන් හේතු හොයනවා. දැන් එළිය දෙයක් තියෙනකොට ඕක හැදුනේ සතර මහා ධාතුයෙන් කියලා හැම බාහිරෙන් හොයනවා. ඒක එක පැත්තක්. මේ මාර්ගයේ හැබැයි එක එක අවස්ථා එකක් තේරුම් ගන්නව කරන්න එපා කියන එක නෙවෙයි. මේ පූර්ව ප්‍රතිපදාව අවශ්‍යයි. ඊළඟට සතර මහා ධාතුපත් එළිය තියෙනවා. ඒක තියෙන තැනක මේ රූපයක් පනව ගත්තා. එතකොට යන්නේ අපි භෞතිකවාදී පැත්තට. මොකද එළිය මොනවයින්ද හැදිලා? නැත්තම් රූප කලාප වලින් හැදිලා. එතකොට ඒ භෞතික ස්වභාවයකට යනවා. ඊළඟට තව ටිකක් ඕක බලනකොට එනවා නෑ නෑ ඌවත් මේ හිතෙන් හදලා එළියෙන් තිබ්බේ කියලා. අර භෞතික ස්වභාවයක් නෑ හිතක් විතරයි තියෙන්නේ කියන පැත්තකට එනවා. එතකොට ඔතනත් තාම අර දෘෂ්ටිගත වීම තියෙනවා. මේක තේරුම් ගන්න. ඒක ඒ විඥානවාදී හරි අමාරුයි අල්ලන්න. එතකොට අපිට මේවයි නිදෙන්න තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඔය එක වාදයකටවත් වැටෙන්නේ නැති විදිහක් පෙන්නවා. මොකද්ද? පටිච්ච සමුප්පන්න බව. මේ ඇතිකල්හි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය. පච්චේතාව. ඒක වෙනස් නොවන ධර්මතාවයක්. සතතා අවිතතතා අනඤ්‍ය සතතා කියලා එහෙම විස්තර කියලා තියෙනවානේ මේ පටිච්ච සමුප්පන්ව. එතකොට එතන අපි ඒක තේරුම් ගන්න නම් එකම විදිහයි තියෙන්නේ මොකද්ද සමුදය හොයාගන්න වෙනවා. හටගත්තේ කොහොමද කියලා හොයාගන්න වෙනවා. වෙන විදිහකට ඕක දකින්න බෑ. ඒකයි මේ සමුදය ධම්මානුපස්සී කියන එක හරි වැදගත් වෙන්නේ. එතකොට අපි මේ පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න එකම විදිහයි තියෙන්නේ සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන. මේක තමයි සතර සතිපට්ඨාණයම පෙන්නලා දෙන්නේ. වෙන මොන මාර්ගෙ කිව්වත් බුදුදහමෙන් නම් පෙන්නලා දෙන්නේ ඕක. මොකද ආරේෂ්ඨාංගික මාර්ගෙ කිව්වත් දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං අයං ඔච්චති සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය ඇති වෙන තැන ওই ටික තියෙන්න ඕන. එතකොට මේ සමුදය දැකීම තුල මොකක්ද අවබෝධ වෙන්නේ? සමුදය හරියට දකින්න අපිට නුවණක් එනවා. ඒ සමුදය තියෙනකන් විතරයි ඵලය. ඒ සමුදය නැත්තම් ඵලයක් ගැන කතා කරන්නවත් බෑ. නිරෝධේ ඥානෙ උපදින්නේ නැහැ කියන එක. එතකොට මේ සමුදය දැකීම තුල නිරෝධය සාක්ෂාත් වෙනවා. එතකොට අන්නේ තේරුම් ගැනීම තුල මතක තියාගන්න ඔක හිතෙන් හැදුවද එළියේ හැදුනද කියන ඒ අදහස් එකක්වත් එතන අදාළ නැහැ. අපි දෙයක් ගැන කතා කරනවා නම් කතා කරන්නේම අවිද්‍යාවෙන් කියලා නුවණක් එනවා. ඒ කියන්නේ නිරෝධ ධර්මයක් අවිද්‍යාව මත පනවගෙන. නිරෝධ ධර්මයක් අවිද්‍යාව මත පනවගෙන. ඒක හිතෙන් හැදුවද එළිය දෙකකින් හැදුවද කියන කතාව එන්නේ පනවගත්තට පස්සේ. ඒකයි ඒ ලෝකෙට අහු වෙලා ඉවරයි එතකොට. එතකොට අහු වුණ දේ හිතෙන් හැදුවද භෞතිකව හැදුනද කියන දෙක තමයි ඔය විඥානවාදයේද භෞතිකවාදයේද කියන්නේ. තර් දෙයකට අහුන වෙන්නේ Nirodhe ඥානන් තුල. ඒ කියන්නේ ඉපදිච්ච නැති දෙයක් නෙමේ මෝඩකමට උපද්දගෙන තියෙන්නේ. අවිද්‍යාව මත උපද්දගෙන තියෙන්නේ. ඔන්න ඕක තුල ඔය මේ දෙපැත්තටම වැටෙන්නේ නැති පටිච්ච සමුප්පාද ඥානේ එනවා. පැහැදිලි වුණාද? දන්නේ නැහැ. ඒක ඉතින් ඔයිට වඩා කියන්නත් බැහැ. පෙරුවන් සරණයි.
තේරුණා නේ ගොඩක් වැදුණා නැත්නම් අපිට හිතෙන මොහොතක පවතින දෙයක් හරි තියෙනවා කියලා නේ හිතන්නේ. එතකොටනේ ඔය මොන හරි වාදයකට යන්නේ. නැත්නම් අර කිසිම පැවැත්මක් කතා කරන්න බැරි තැනකට ආවම ඔය කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ප්‍රශ්න නැති වෙන එකක් වෙන්නේ කියලා මට හිතෙන්නේ. ගොඩක් පිං මහත්යාර.
ඔව් අපි ඉතින් පුරුදු කරලම තියෙන්නේ පුරුදු වෙලා තියෙදි මේ ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා ක්ෂණයකට විතරයි. ක්ෂණයකට ඇතිවිලා නැති වුණා. ඒක බුදුදහම නෙවෙයි, ඒක පූර්ව ප්‍රතිපදාව. නැග ලෝකෙට අයිති අනිත්‍ය. ලෝකෝත්තර දර්ශනයේ අනිත්‍ය කියන්නේ මේ ඇති කල්හි මේ වේ. මේ නැත්තම් අහම වෙන්න බෑ. ඒතර මේ ඇති කියලා හේතු ගැන කතා කරද්දී හැම තිස්සෙම එතන අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. එහෙනම් ඕවා ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාව තියෙන මනසට විතරයි. අවිද්‍යාව නැති මනසට, අවිද්‍යාව දුරු වුණ මනසට උපදින්නේ නැහැ. ඉපදීම නැති කරන මාර්ගයක් තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඕක තමයි මේ පෙර නොඇසූ විරු ධම වෙන්නේ. පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු වෙන්නේ. අනිත් ඒවා කාලෙන් කාලෙට එක එක්කෙනා කියනවා. හැබැයි බුදු කෙනෙක් පහළ වෙන්නේ පෙර නොඇසූ විරු ධමක් පෙන්වලා දෙන්න. එතනයි අපි තේරුම් ගන්න ඕන මේ ලැබුණේෂණ සම්පත්තියක්. ඒ හින්දා එක එක පුද්ගලික මත නෙමේ ධම නුවණින් විමසන්න, ධම ගුරු තනතුරේ තියාගන්න. මේ මං කියන හින්දාවත් මේක පිළිගන්න එපා. Taman nuwanin dahamata galapala මේක මේ දහමට ගැලපෙනවද? පටිච්ච සමුප්පන්න බව තියනවද? චතුරාර්ය සත්‍ය තියනවද? ඒ අන්න ඒ වගේ පැහැදිලි දහම් කරුණු වලට ගලපලා බැලුවොත් මං හිතනවා මේ ලැබුණ ශන සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. මං හිතනවා අද අපේ ඉවර කරන්න කාලය ඇවිල්ලා කියලා. ඒ දලුවත්ත මහත්තයා ඉන්නවද?
එහෙමයි තෙරුවන් සරණයි මේ ප්‍රොෆෙසර් කොකලගේ ඉතාමත් මගන ධර්ම සාකච්ඡාවකට අපි සමන් දුන්නා. මුලින්දන් අග දක්වාම අපි බොහොම වුණාගෙන අහගෙන හිටියා. ඉතින් අපිට ගෞරවනීය අලව්‍ය අනෝද සිසුන් වහන්සේ මතු කර දුන්නේ ධර්ම කාණ්ඩයන් මත තමයි මේ සාකච්ඡාව සිදු වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. එපමණක් නෙමෙයි මේ දිනවල අපිට තවත් අහන්න ලැබෙන තවත් ධර්ම දේශනාවන් ගණනාවක් කොත්මලි කුමාර කාශ්වාහඳුගේ දේශනාවන් කටි මයිතන් ශ්‍රවණය කරනවත් ඇති. මේ ඒ හැම දේශනාවක් තුළින්ම මේකේ වර්ණාව එකම එක තථාගත ධර්මයේ ඉතින් වෙනස් වෙන විදියක් නැහැනේ. ඉතින් එකම දේශනාව එකම කාරණාව තමයි ඔකලගේ මහත්මයා අපිට මේ අහන්න ලැබෙන්නේ. ඉතින් මම හිතනවා අපි වාසනාවක්. ඉතින් කොගල මහත්මයා ඔබතුමාට මම යොමු වෙන සාකච්ඡා නිමා කරන්න. නමුත් මම පොඩි ප්‍රශ්නයකුත් ප්‍රශ්න නෙවෙයි. කොගල මහත්මයා දැන් අපි අර දැන් මේ කතා බහ තුළ ඔබතුමා අපිට පැහැදිලි කරපු කාරණාව තමයි ඒ අත්‍යම තත්ත්වේ සම්මාදිට්ඨිය. නමුත් අර මුල දැන් දෙමතු මා මේ අද විශේෂයෙන්ම අද මේ සූත්‍ර දේශනාවේ ප්‍රථම අධ්‍යයනයේ පිවිස කියලා තමයි එතනින් තමයි පටන් ගන්න තුනේ නේද? ඒ කියන්නේ මුලම තිබුණේ මුල ප්‍රථම අධ්‍යයනය ගැන. එතනින් ඒ ප්‍රථම අධ්‍යයනයට පැමිණීම එක ප්‍රතිපදාවක් විදිහට. ඊකට ද්විතීයික අධ්‍යයනයට පැමිණලා සිද්ධ වෙන දේ ඒ ආකාරයට තිබුණේ. එහෙමනම් මේ අපිට මේ ඔය දැන ගැනීම ඔබතුමා දැන් පැහැදිලි කර දීපු ඒ අවබෝධයට යන්න නම් ප්‍රතිපදාවක් ක්‍රමයක් තියෙන්න බෑ. ඒ ක්‍රමයේ තුල මේ අපිට මුණ ගැහෙන එක තැනක් තමයි මේ ප්‍රථම ධානය කියන දේ නේද? ඉතින් එතකොට එතනදී මේ තමන් ඒ විදර්ශනාවට නැගිය යුත්තේ කොහොමද කියන කාරණාව මේ සුත්‍ර දේශනාවේ අපිට මේ පැහැදිලි කරලා දුන්නා. ඉතින් මට හිතුණා අපි අර ඒ එතෙන්ට ඒ මාවතේ ඒ කඩේීමට දක්වා යන්න කටයුත්තක් තව ඉතුරුලා තියෙනවා කියලා. ඉතින් ඒ පිළිබඳව අවධානය අපේ ටිකක් අඩු වුණාද කියලා හිතෙනවා. මොකද අර දැන් ඔබතුමාව කියන අවබෝධයත් ඒක හේතුක ඵලයක්මද කියලා. ඒක හේතුක ඵලයක් නේද ඇත්තටම. ඒක ඒ හේතුව තමයි අපි අර විසින් කළ යුතු ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව කරන්නේ අර මේ ලෝකෙට අයිති පුද්ගලයා. ඒ පුද්ගලයා අපි ධාතු හැටියට බලමින් හරි ආයතන හැටියට බලමින් හරි අජත්ත බයිද්දත් හැටියට බලමින් හරි මොකද අජත්ත බයිද්දත් කියලා දෙයක් නැති දෙකම එකක් කියන අදහස මුලින් අපිට කතාවට ආවා. ඒක සත්‍යම තමයි. නමුත් ඒවා හේතු ඵලයක් හැටියට ලැබෙන දෙයක් නේ. ඒ අවබෝධය ඉතින් එතෙක් ඒ සතරසස්පතන් සූත්‍රය කියයි විදිහේ විදිහට බලමින් එන ගමන තුල ප්‍රථම ධානය නම් කඩමිනුට ආපු කෙනෙක් ඒතෙන්ට අහු නොවී එතන ඒ තින් සුකේට අහු නොවී ඒ තුලින් විමුක්ති ලබා ගන්නේ කොහොමද කියන ආකාරයට පැහැදිලි කරනවා කියන එක තන මම මේ ටික අහගන්න හිටින මේ කුකුලි මහත්මයන්නේ අර අපි මේ ප්‍රථම ධානයට වඩා නැති දෙයක් ඉතිහා දෙයක් තියෙනවා කියලා මතයකට නොයවිත් මේ තමාගේ ප්‍රතිපදාව තුළ ප්‍රථම ධානයේ ඕ ඊට එහා යන කෙනෙක් ද්විතීයික ධානයේ ඒවයි මාවතේම කොටස් හැටියටම දකින්න ඕනේ. ඒ මේ සමතේ නම් වැඩක් නැහැ, විදර්ශනාව තමයි අපි කරන්න ඕනේ කියලා එක මතයකට ීමක් එන්නේ නැතුව කියන ඒ දේ අපි හිතන්න ඕනද කියලා මේ ඔබතුමාට වෙන කැමති ප්‍රශ්නත් සමග.
හොඳයි, තෙරුවන් සරණයි. මං හිතන්නේ ඒක හරි වැදගත් ඔබතුමා එක මතු කරපු එක. මොකද මේවා කතා කරනකොට අපි අර දැන් විදර්ශනාව ගැන කතා කරනකොට ටිකක් සමතය ගැන ටිකක් වපරේ හැකින් බලනවා. ඕක වැඩක් නැහැ, ඌව කරලා මේ නිවන් ලබන්න බෑ කියලා එහෙම. ඉතින් මෙතන මේ මම නම් දකින්නේ මේ සූත්‍රේ හොඳ සමතය කරන්න උනන්දු කිරීමක් තියෙන්නේ. මොකද මේ 11 දොරක් පෙන්නන්නේ ඒ ඕන දොරකින් නිවන් අවබෝධ කරන්න මඟ විවර කරන්න පුළුවන්. එතන දෙපැත්තක් තේරුම් ගන්න ඕන. ඒ 11ම වැඩිම නිවන් දොර නෙවෙයි. ඒ 11 නිවන් දොරක් බවට පත් කරගන්න විදි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේ බය වෙන්න එපා. ධානා වඩන්න පුළුවන් කෙනා තව තව වඩන්න. මොකද දැන් මෙතන මේ සූත්‍රේ නොතිබුණාට මට එන අදහසක් තමයි ප්‍රථම ධානයේ තියෙන කෙනාට වඩා පහසුයි දෙවෙනි ධානයේ තියෙන කෙනාට මේ විදර්ශනය කරන්න. ඊටත් වඩා පහසුයි ඊළඟ එහෙම ඔය ඉහළට යනකම් කියලා තමයි මම දකින්නේ. මම නම් කියන්නේ කෙනෙකුට ධානය වඩන්න පුළුවන් නම් පුළුවන් තරම් උත්සාහ කරලා වඩන්න. හැබැයි අපිට ඥාන සම්පත්තියෙන් ලැබෙන ප්‍රයෝජනේ තමයි මේ ධානයක් විදර්ශනය කරන්නේ කොහොමද කියන එක බුදු කෙනෙක් දේශනා කරලා තියෙනවා. ඒකට ඒ පැත්ත ගැන නුවණක්, පැහැදිලි නුවණක් තියෙන කෙනෙකුට තමයි ධානයේ විදර්ශනා කරන්න පුළුවන්. ඒකට මේ නුවණ ඇති කර නොගත්තොත් අපි ඥාන සම්පත්තියෙන් ලබන්න තියෙන ප්‍රයෝජනේ නැති කරගන්නවා. ඒකත් ඒ දෙපැත්තම එතන තියෙනවා. එතකොට අපි දැන් ඒතන මං කිව්වේ දැන් එක පැත්තක් තමයි පැහැදිලිවම කියනවා ධානය වඩන්න පුළුවන් නම් පුළුවන් තරම් උත්සාහ කරලා වඩන්න. ඒක අවශ්‍යයි. මොකද ඒක පූර්ව ප්‍රතිපදාව. ඒවයි ඉහළට යන්න යන්න අර මං පහසුයි කිව්වේ නීවරණ යටපත් කිරීමේ ගතිය එන්න එන්න වැඩි වෙනවා. නීවරණ යටපත් වුණ මනසට තමයි ධාම අවබෝධ කරන්න පුළුවන්. ඒතර ප්‍රථම ධානයේ වඩන කෙනාගේ යම් කිසි මට්ටමකට ලෙවල් එක කාලයකට නීවරණ යටපත් වෙලා තියෙනවා නම් දෙවෙනි ධානය වඩන්න පුළුවන් කෙනාට ඊට වඩා වැඩි ප්‍රමාණයකට ඒ නීවරණ යටපත් කරගෙන ඉන්න කාලය වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. ඒකයි මම කිව්වේ ඒවා පුළුවන් තරම් ඉහළට වඩන්න පුළුවන් අය වඩන්න. මොකද මේ ධානයට සමය දීලා ඉන්න එක වෙලාවක්. ඒකෙන් එළියට ආවට පස්සේ අරකේ බලපෑම මත නීවරණ යටපත් වෙලා තියෙන මනසක් තියෙන්නේ. අන්න ඒ මනසට මෙන්න මේ ඉතිපටි සංචික්කති කියන එක කරන්න පුළුවන්. ඒ ඉතිපටි සංචික්කති කියන මේ විදර්ශනාව කරන්න පුළුවන්. මම එතෙන්දී සමුදේ බලන්න ඕන. මෙතන පැහැදිලි නුවණක් ඇති කරගන්න ඕන මේක විදර්ශනේ කරන්නේ කොහොමද? ඒක තේරුම් ගත්ත කෙනාට මම තව පැත්තකින් කියන්නේ සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනාට ඊළඟට තියෙන්නේ නීවරණ යටපත් කර ගැනීම. නීවරණ යටපත් උණ මනසෙන් කරන්න ඕන මොකද්ද කියලා එයාට පැහැදිලි නුවණක් තියෙනවා. ඇයි මම මේ නීවරණ යටපත් කරගන්නේ? මෙන්න මේ විදිහට විදර්ශනය කරන්න. මෙන්න මේ විදිහට ඉති සංචික්කති වෙන්න. එහෙම නැතුව අරකේ සුවයක් හරි මොකක් හරි ඒක විඳලා එළියට එන්න ඒකෙන් තුනී වෙන කෙලස් ටිකෙන් ආස්වාදයක් ලැබලා ඉන්න ඒ මට්ටමකට නෙවෙයි. අපිට පැහැදිලි මාර්ගයක් තියෙනවා. පැහැදිලි බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ අපිට ඒෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ධහමත් අවබෝධ කරගන්න ධහම අවබෝධ කරගත්තොත් වරදින්නේ නැහැ. මොකද ඊළඟට කවද හරි නීවරණයටපත් වුණ මොහතක කරන්න ඕන දේ දන්නවා. විශේෂයෙන් අපිට අත්දකින්න ලැබෙනවා ඉතින් ගාක් මේ හොඳට ඉන්න අය හිටපු ගමන් මහා අසනීප හැදිලා බොහොම දුක්ඛිත භාවයට පත් වෙනවා. අන්න ඒ වෙලාවක මේ අවබෝධය ලැබලා තිබුණා නම් ඒ මොහොතේ උනත් හැකියාව තියෙනවා මේ මොකද වෙන වැඩ නැහැ නේ චිත්ත සමාධියක් ඇති කරගෙන කරන්න ඕන දේ දන්න. හැබැයි ඔක නොදන්න කෙනා ඊට වඩා ගොඩාක් අසරණ වෙනවා. ඉතින් මේ එක පැත්තකින් ඒවා පුළුවන් නම් පුළුවන් තරම් උත්සාහ කරන්න වඩන්න. දෙවෙනි පැත්ත තමයි මේ අවබෝධය ගන්නම ඕන. මේ අවබෝධය ගත්තේ නැත්නම් ධර්මෙන් ප්‍රයෝජනේ ගන්න වෙන්නේ නැහැ. දැන් ධානයක් වැඩි වෙන්නේ නැතත් මේ අවබෝධය ගන්න එක ඊට වඩා වැදගත් කියලා මම දකිනවා. මොකද මේ අවබෝධය ගන්න පුළුවන් මේ ධහමක් ඇහෙන කාලෙක විතරයි, ශ්‍රණ සම්පත්තියක් තියෙන කාලෙක විතරයි. ඒකට අපි මේකට තමයි මේ පුළුවන් තරම් ධහම නුවණින් විමසන එක දිගටම කරන තරමට හොඳයි කියලා මම දකිනවා. ඒ කම අරව කරන්න පුළුවන් අවස්ථාවල පුළුවන් තරම් උත්සාහය දාලා ඒ සමතය පුළුවන් තරම් දිනු කරගන්න. හැබැයි නුවණක් තියාගන්න ඕන. මොකද අපි මේ දහම් අවබෝධය නැතුව සමතය වඩනකොට සමහර විට ඒක ඉහළට යනවා මිසක් මේ විදර්ශනයක් කරන්න ඕන කියන එක අමතක වෙනවා. අමතක වෙනවා කියන්නේ දැන් විදර්ශනය කරන්න ඕන කියලා දැනගෙන හිටියත් විදර්ශනය කරන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නැත්නම් සමහර විට අර අපේ අර මේ ගන්න තියෙන ප්‍රයෝජනේ මග ඇරෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ දෙපැත්තම බොහොම නුවණින් හිතන්න ඕන දේවල් විදිහට තමයි මම දකින්නේ. ඒකම මතක් කරන්න ඕන දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ මේ ධ්‍යාන වඩාගෙන ගියාම ඒ දර්ශනය සිද්ධ වෙයි කියලා. මං හිතන්නේ එහෙම වෙනවා කියලා. දැන් ධානයක් වැඩුවට පස්සේ නේද ඕක කරන්න ඕන කියලා මේ සූත්‍රය කියවනකොටත් හිතෙන්න පුළුවන්. ඒ අදහසට මං එකඟ වෙන්නේ නැහැ. මොකද ඒ ධානයක් තුලින් අවබෝධ වෙනවා නම් බුදු කෙනෙක් වැඩන්නේ නැහැ. ඇයි අර ආලාර කාලාම වගේ අය එච්චර ඉහළ ධාන වැඩුවා මේ පැත්ත පෙනුන්නේ නැත්තේ. එහෙනම් අපි මේ පැත්තේ වැදගත්කම සුළු කොට තකන්න හොඳ නැහැ. අපිට මේ සමාධි වැඩලා ධානය වැඩුවහම ඕක අවබෝධ වෙයි කියලා. මේ අවබෝධය තියෙන කෙනාටයි දැන් මම මේ සූත්‍රය මන් දකින්නේ මේ ධහමක් අහලා තේරුම් ගත්ත කෙනාට කියන එකක් කියලා. මේක මං මං කීප සැරයක්ම හිතුණා මට ඒක කියන්න හිතෙන්නේ නැහැ මේ කිව්වේ සෝවාන් කෙනාටද කියන එක ඒක තම තමන් තීරණය කරගන්න හැබැයි මං දකින්නේ මේ සම්මා දිට්ඨියක් තියෙන කෙනාට අන්න අරව වඩා ගත්තොත් නිවන් දොර අරගන්න පුළුවන් කියන පැත්තකුත් මට නිකන් හිතෙනවා මේ සූත්‍රේ අදහස් කරනවා කියලා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ කවුරුවත් වේවි. අර ධ්‍යාන වඩන එක නවත්තන්න සමාධිය වඩන එක නවත්තන්න කියන කතාව නම් නෙවෙයි. ඒ වගේ මේ දෙපැත්තව මට නිකන් මේ වැදගත් කියලා හිතෙනවා. තිරුවන් සරණයි. ඉතින් මං හිතනවා මේ ඔව් මම මේක.
එද අපි ශ්‍රීමති මහත්මියෝ මෙමු අදිතමත් මගනාම් ධර්මදේශනාවක් කරට අහන්න ලැබෙච්ච නිසා අපි බොහෝ දින ප්‍රයෝජන ලැබුවා. ශ්‍රීමති මහත්මිය ඔබතුමිට ගෞරවයෙන් ආදරණ කරන අපි වෙනුවෙන් පින්දීම කටයුතු කරන්න කියලා.
පෙරවන් සරණයි ඔග්ගලගේ මහත්මයාගෙන් අවසරයි. ඇත්තටම මැතිතුමා අපි ඉතාම සන්තෝෂෙන් ඒ ධර්ම සාකච්ඡාවට පැය දෙකකට වැඩි කාලයක් අහගෙන හිටියා. බොහෝ ගැඹුරු කරුණු අපිට ඉගෙන ගන්න ලැබුණා. ඒ කියන්නේ ඉතාම ප්‍රීතියෙන් සාදු කියලා ඔබතුමාට පින් අනුමෝදන් කරන්නයි ලැබ තියෙන්නේ. අප සෑම සියලුම දෙනා ලබාගත් වේ ධර්ම ඥානයේ තුලිනොත් ඔබතුමා ධර්ම දාණයෙන් ලබා ගත්තා වූ යම්තා කුසලාංශ බලිනොත් අනන්ත සසර පටන් සිදු කරගත් සියලු කුසල් බලිනොත් ඔබතුමාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. ඔබතුමාට මේ ආකාරයෙන් බොහෝ දෙනෙකුට හිතසුව පිණිස මේ ධර්ම දේශනා කරමින් නිවන් මාර්ගයට යොමු කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය නිරෝගී භාවය බොහෝ කාලයක් ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන ආකාරයෙන් ඉතා සුවපහසුයෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනා වේවා. ඔබතුමාගේ දෙමව්පියන්ටත් ඔබතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් සියලු නෑදෑ හිත මිතුරන්ටත් ඉතාම කෘතවේදීව ඔබතුමා කරන සේවය ගැන කෘතවේදීව අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දිනකටත් ඒ ආකාරයෙන්ම ඉතා සුවපහසුයෙන් මඟඵල නිවන් අවබෝධය දක්වා ය아가න්න ලැබේවා. කෙලවර ඉතා සුවපහසු ආකාරයට නිර්වාණ අවබෝධයට හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනකටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු.
සාදු සාදු සාදු. සෑම දිනකටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සාදු.
සෑම දිනකටම තෙරුවන් සරණයි.
ඔබ සිං හැම දිනකටම
හැමදෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම තෙරුවන් සරණයි.